හොඳයි පින්වතුනි. අද දවසේදී මේ කෙරෙන්ට යන මහවතුම් සත්කටයුතු ආරම්භ කරන්නට මත්තෙන් අපි සෑම සිරු දිනාම තථාගතයන් වහන්සේ වැඳ නමස්කාර කර ගැනීම සඳහා මා සමග දෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි පින්තුනි, සෑම සිරිත නාම සිහිපත් කරගන්න මේ තුන් ලෝක ධාතු පුරා වැඩ වාසය කරන ඔබ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ කැමැත්තෙන් සිටින දිව්‍ය බ්‍රහ්මාදී යම් පිරිසක් වැඩ වාසය කරනවා නම් ඒ සෑම සිරිත නාම මේ අවස්ථාවේ සිහිපත් කරගෙන එය කෙරෙහි අනුකම්පාවෙන් එයටත් අද දවසේ මේ කෙරෙන්ට යන මහවතුම් සත්කටයුතු දැක බලාගෙන හිත පහදවා ගන්නත් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමටත් මේ ස්ථානවලට එන්න කියලා අපි හිතින් ආරාධනා කරගමු. ඒ වගේම පින්තුනි, ඔබගේ නමින් ජන්මාන්තරගත නිදනා වූ ඒ ඥාති මිත්‍රාදී යම් පිරිසක් ඉන්නවා නම් ඒ සෑම සිරිතනාව සිහිපත් කරගෙන එය කෙරෙහිම අනුකම්පාවෙන් එයටත් මේ උතුම් කටයුතුට සහ සම්බන්ධ වෙන්න අවස්ථාව සකසලා දෙන්න එය කෙරෙහිම අනුකම්පාවෙන් එයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරගමු. ස්වාමීන් වහන්සේ මේ ගාථා පාඨය සත්‍යයෙන් ඔබ සිරිතනාව හිතින් ඊත කී සිරිතනාව සිහිපත් කරලා මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරගමු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සත් ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදන්තා. හොඳයි පින්තුනි, ඒ වගේම සෑම සුරදිනාම සිහිපත් කරගන්න මේ අනාදිමත් සංසාරය පුරා පැමිණ ගමනේදී අසත්පුරුෂයන්ගේ දෘෂ්ටි දරාගෙන අසත්පුරුෂයන්ගේ මතිමතාන්තර දරාගෙන ඒ විවිධාකාරයෙන් මේ ලෝක ධාතුයේ වැඩ වාසය කරපු කාලවලදී ඒ ලෝක ධාතුවට පහළ වුණා වූ ලෞතුරා බුදු පියාණන් වහන්සේලාව, පසේ බුදු පියාණන් වහන්සේලාව, අරහත් බුදු පියාණන් වහන්සේලාව, සෝතාපන්න සකෘදාගාමි අනාගාමි මහා උත්තමයන් වහන්සේලාව, සීලාදී ගුණ ධර්මයක් වඩාගෙන මේ ලෝක ධාතුයේ වැඩ වාසය කළ උතුමන් වහන්සේලාව, තෝර බේර ගන්න නොහැකිව හඳුනු ගන්න නොහැකිව නොදනුවත් කම නිසා, නොවැටහීම නිසා, රාග දේශ මොහයට අහුවීම නිසා විවිධාකාරයෙන් කරගන්ට එදුණු අපවාද උපවාද හිංගි හිංසා තාඩන පීඩන වන තරම් ඇති ඒ සියල්ලමත් මේ අවස්ථාවේ සිහිපත් කරගමු පිංගතුනි. ඒ වගේම තමයි බුදු පියාණන් වහන්සේලා මේ ලෝක ධාතුවට දේශනා කරන්නට එදුණු උන්වහන්සේලාගේ ශ්‍රාවක සංඝරත්නේ මේ ලෝක ධාතුවට දේශනා කරන්නට එදුණු නිවෙන්ට දේශනා වුණු ඒ උතුම් නිර්මල වූ ශ්‍රී සද්ධර්ම රත්නේ තෝර බේර ගත නොහැකි වන දෙනවත් කම නිසා විවිධාකාරයෙන් කරගන්න එදුණු අපවාද උපවාද වන තරම් ඇති ඒ සියල්ලමත් මේ අවස්ථාවේ සිහිපත් කරගමු. මේ තත් කාලයක් පුරාවට මේ අද මේ මොහොත දක්වාම ඒ විවිධාකාරයෙන් ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ඔබගේ සිත කය වචනය කියන තුන්දරින් සිදුනා වූ සියලුම අවඩ අසාධාරණ හිඟි හිංසා තාරණ පීඩනයක් ඇත්තන් ආන් ඒ සියල්ලට මේ උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයේ මහට දස දහස්වර කෝටි ලක්ෂවර කමාකර සිරින සේක්වා කියලා ත්‍රිවිධ රත්නයේ කමා කරගමු. එවැගේම පෙඟුතුනි සිහිපත් කරගන්න මේ අනාදිමත් සසර පුරා පැමිණි ගමනේදී අපට විවිධාකාරයෙන් ඒ ශ්‍රී සම්බුද්ධ ශාසනය මුණ ගැහෙන්නේදී ඒ මුණ ගැහෙන අවස්ථාවවලදී විවිධාකාරයෙන් ඒ ශාසනයන් හිචිර පැවැත්ම දිසා ඔබ විසින් කරගන්න දෙන මහා පුණ්‍ය ගංගා කුසල ගංගා ඇති ඒ තථාගතයන් වහන්සේලා උදෙසා දන්පැන් පූජා කරලා ඒ මහා සංඝරත්නය උදෙසා දන්පැන් පූජා කරලා අපෝපස්ථාන පවත්වලා වේර විහාරස්ථාන හදර පිරිසකර කරලා දීලා ආවාස කුටි භූමි හදර පිරිසකර කරලා දීලා ඒ විවිධාකාරයෙන් කරගෙන යන අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ශක්තියක් ඇති ඒ සියල්ල සිහිපත් කරගන්න ඒ වගේම මේ තාක් ඔබට මතක ඇති ජීවිත කාලය පුරාවටම මේ ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනයෙහි චිර පැවැත්ම උදෙසා අන්කිනුගේ නිවන සකසා දින විවිධාකාරයෙන් ඔබ විසින් කරගන්න යෙදුණු අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා තියෙනවා ඒ සියල්ලමත් මේ අවස්ථාවේ සිහිපත් කරගන්න මේ තාක් ඔබ විසින් කරගන්න යෙදුණු සියලුම පුණ්‍ය කුසල ශක්තියින්ගේ මහානුභාවයන් ඒකාන්තයෙන් හේතු වාසනා කරගෙන අද දවස තුළදී මේ ධම්ම දේශනා තුළදී ඒ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝතාපන්න ඵලයන්හි පිහිටන්නත් ඉදිරි මාර්ගඵලයන් උපසම්පදා කරගන්නත් මේ නිවන් මාගේ තමන නොහැටුණා වූ දහම් කරුණක් තියෙනවනේ සියල්ල අවබෝධ කරගන්නත් ඒ තමන් විසින් කරගන්න යෙදුණු සියලුම පුණ්‍ය කුසල ශක්තියින් ඒකාන්තයෙන් හේතු මිනිස්ත්‍රියම වේවා කියලා සියලු දෙනාම අදිෂ්ඨාන කළ සාදුකාරය පවතුන. හොඳයි පිංතුනි. ලෝකාග්‍රාමමේනි ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ යන අවසරයි. උන්වහන්සේගේ ශ්‍රී හද මඩලේ 580,000ක් නිර්මල සද්ධර්ම රත්නයෙන් අවසරයි. තුන්කල් වැඩ වාසය කරන අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. හොඳයි පින්තුනි. අද දවසේ සුපුරුදු පරිදි ආරාමයට අලුතින් සහසම්බන්ධ වෙන පිරිස එකතු වෙලා ඉන්නවා. අද දකුණේ උපින්කම තියෙන නිසා ඉතින් වෙනද වගේම මේ සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කරගෙන යන්න කියලා මතක් කරනවා. පරිවිඩ කීපකුත් දෙන්න තියෙනවා. 9:30ට දේශනාව අවසන් කරමු කියලා තියෙනවා. අපි ඒ ටික අන්තිමට කියමු. තව කරුණු කීපයක් තියෙනවා. හොඳයි පිංතුනි. එතකොට දැන් අපි සියලු දෙනාම අපිට පුළුවන් හැකිය ආකාරයෙන් තම තම නැනපමණින් සද්ධර්මයේ තේරුම් අරගෙන මේ නිවන කරගන්න හැමෝම උත්සාහ කරනවා. මේ උත්සාහ කරගෙන යන අපි හැමෝම මේකට යන ගමනේදී අපිට විවිධාකාරයෙන් එක එක දවස්වල එක එක જાති අත්දැකීම් හම්බ වෙනවා. සමහර විට අපිට අපි වගේම ඔබ සියලු දෙනාටත් එවැනි අත්දැකීම් හම්බ වෙනවා ඇති. මොකද මේ ඉන්න බොහෝ දෙනා හැම කෙනාම ඇත්තරම නිවන අධිෂ්ඨානයෙන් ඉන්න පිරිසක්. ඒතරම් පිරිස එකට ඉන්නකොට සමහර වෙලාවට ඔබට මේ නිවන් මාගේ බාධාවක් විදිහට සැලකෙන දේවල් ඒ අයගෙන් දැනවත් ගන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා ඇති. ඒකට හේතුව සමහර වෙලාවට කෙනෙකුට යම් යම් බාධා මතුවෙලා ඔබට කියනවා ඇති මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මට තියෙනවා කියලා. අන්නේ වෙලාවට ඔබ දැනගන්න එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන් මටත්. එහෙනම් මමත් ඒකට සුදුසු විදිහකට සැකසিলা ඉන්න ඕනේ කියලා. ඒ වගේ ඔබටත් එක එක જાති ප්‍රශ්න එනවා ඇති. ඔබත් ඒව සමහර වෙලාවට තව කෙනෙක් එක්ක ෂෙයා කරගන්න ඇති. මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මම මොකද කරන්නේ කියලා ආදිවාසීන්. ඉතින් එහෙම කරගෙන යනකොට අපිටත් එහෙමයි පින්තුරි. අපිටත් විවිධාකාරයෙන් ඔබ සියලු දෙනාගේ ප්‍රශ්න, මේ වගේම ස්වාමීන් වහන්සේලාගේ ප්‍රශ්න, අනගාരിക මහත්වරුන්ගේ ප්‍රශ්න, අනගාരികා මහත්මියලගේ ප්‍රශ්න, සීල ශ්‍රාවක ශ්‍රාවිකා උවැසි කේක ආකාරයෙන් ඔය හැමෝගෙම ප්‍රශ්න එනවා එක එක જાතියව. ඒ ප්‍රශ්න ආවට පස්සේ ඒ අයගේ පින් ඒ ප්‍රශ්න සාකච්ඡා කරද්දි මොකද වෙන්නේ? ඇදෙනවා. ඒ නිසා තමයි අපිට ගුරු ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි ක්‍රමවේදයක් දීලා තියෙනවා. ඒ තමයි ඔබ වහන්සේලාට මොනවා වූ ප්‍රශ්නයක් තියෙනවා නම් ආන් ඒ ප්‍රශ්නේ ඔබ වහන්සේගේ ගුරුවරයන් වහන්සේට කියන්න කියලා. ගුරුවරයන් වහන්සේ ඒකට දක්වන ප්‍රතිචාරය ප්‍රමාද වෙනවා නම් ගුරුවරයන් වහන්සේගේ ගුරුවරයාට කියන්න. ඒත් ප්‍රමාද වෙනවා නම් එහෙම ගිහිල්ලා ගුරු හාමුදුරුව දක්වා කියන්න පුළුවන් ක්‍රමයක් උන්වහන්සේ මේ සියලුම දෙනාට සකසලා දීලා තියෙනවා. ඒ වගේම තමයි තව කෙනෙකුගේ වැරද්දක් අඩුපාඩුවක් දැක්කොත් ඒ අඩුපාඩුව දිගටම ඒ කෙනා තුල සිද්ධ වෙන්න දෙන්න එපා. ඒක ගිහිල්ලා ඉවර වෙලා එක්කෝ ඒ කෙනාට කියන්න ඕනේ, එහෙම නැත්නම් ඒ කෙනාගේ ගුරුවරයාට ආයි ගිහිල්ලා කියන්න ඕනේ. මේ ළඟදී අපේ ස්වාමීන් වහන්සේ නමක් වැඩියා. උන්වහන්සේ අලුත් වැඩිය ස්වාමීන් වහන්සේ නමක්. තාම හිමින් හිමින් සැරේ මේ ක්‍රමවේද අවබෝධ කරගනිමින් ඉන්නවා. ඉතින් උන්වහන්සේ දැකලා තියෙනවා එක්තරා ස්වාමීන් වහන්සේ නමක යම් අඩුපාඩුවක්. උන්වහන්සේ කරගෙන යන ක්‍රමේ වැරද්දක්. ඉතින් උන්වහන්සේ ඒක දැකගෙන කාලයක් තිස්සේ ඒක කියලා නැහැ උන්වහන්සේටවත්, උන්වහන්සේගේ ගුරුවරයාටවත්. මේ දේ ගැහුවට පස්සේ අපි කිව්වා, ඇයි අපි හඳුනේ වහන්සේම කිව්වේ නැත්ද කියලා. ඉතින් උන්වහන්සේ කිව්වා, අපි හඳුනේ මට හිතුනේ ඒක ටික දවසක් ගිහිල්ලා හරියයි කියලා. ඒ නිසා මං කරදර කරන්න ගියේ නැහැ කියලා. ඉතින් අපි ගත් කරට මානි පැත්තට හැව්වේ ඔබ වහන්සේ ගැන ඔහොම හිතනවාට ඔබ වහන්සේ කැමතිද තව හාමුදුරුවක් කියලා. මේ උන්වහන්සේත් යම් කටයුත්තක් කරනවා ඒක වැරදි කියලා තව හිමි නමකට හැංගෙනවා හිතෙනවා. ඒක ගැන උන්වහන්සේ නිහඬව හිටියොත් ඔබ වහන්සේකට කැමතිද කියලා. ඒක නම් පොඩ්ඩක් උත්තරයක් නැති වුණා. උන්වහන්සේ කිව්වා, නෑ මම එහෙම කැමති නෑ කියලා. එහෙනම් ඔබ වහන්සේට මේ තාක් කාලෙකට එහෙම ඔබ වහන්සේගේ වැරදි අඩුපාඩු ගුරුවරයා අනිත් අය ලවා අනිත් වෙන කීපයක් ගැන අහලා තියෙනවද කියලා? නෑ කිව්ව. අන්න ඒක තමයි අපි හඳුනේ දෙන දේ තමයි ලැබෙන්නේ කියලා කිව්වා. මොකද අපි මේ පිරිස මැද ඉන්න එකෙන් උපරිම සේවාවක් කරගන්න ඕනේ. උපරිම යහපත ජීවිතයට අරගන්න ඕනේ, නැත්නම් අපරාධ මේ පිරිසක් මැද ඉන්නේ. මොකද පිරිසක් මැද ඉන්න එකෙන් අපිට විශාල පින්කම් කරගන්න පුළුවන්. ඒ අතර තියෙන ලොකුම පින්කම තමයි අපි දවසකත් කතා කරා, සබ්බ දාන, ධම්ම දාන, ජිනාත කියලා. ඒ වගේම තමයි පින්කම් අපිට කරන්න පුළුවන් ඊළඟ පින්කම තමයි තව කෙනෙක් නගා සිටවීම උදෙසා ඔබට කරන්න පුළුවන් දේ කරන්න. කිසිම වෙලාවක පින්තුණි ඒක දැකලා දැක්කා නෑ වගේ ඉන්න එපා. දැකලා දැක්කේ නෑ වගේ හිටියොත් එහෙම වෙන්නේ ඔය කරපු විපාකේ තමන්ගේ පැත්තට ඇදෙනවා. ඔබගෙත් වැරද්ද අඩුපාඩුව දැක්කට තව කෙනෙක් දැක්කේ නෑ වගේ ඉන්නවා. එහෙනම් වැඩ නෑ නේද මේ පිරිස මැද ඉන්නේ. දැන් මේ වැඩසටහන් වලට නේවාසිකව සම්බන්ධ වෙලා ඉන්න පිරිස් ඔය ටික කරේ නැත්තම් වැඩක් නෑ ඔය මැද්ද ඉන්න එක පිරිසක් නැද. මොකද පිරිසක් මැද ඉඳලා නිවන් දකින්න පිරිසක් මැද ඉඳලා ওই ටික කරන එකෙන් ඔබට මේ ජීවිතේ කවදාවත් කරගන්න බැරි જાතියේ ලොකු පිංකමක් තමන්ගේ ওই ජීවිතේ රැස් කරගන්න පුළුවන්. ඕක වැඩිපුර කරන්න ගත්තට පස්සේ ඔබ ගැනත් ওই විදිහෙනම අනිත් අය කටයුතු කරනවා. ඉතින් උන්වහන්සේ ඒක බොහොම පැහැදිලිව තේරුම් ගත්තා. උන්වහන්සේ නැවත එහෙම නොකරන්නම් කියලා පොරොන්දු වුණා. ඔබගේ ජීවිතෙත් පොඩ්ඩක් ඔයලා බලන්න පිංතුනි. මේ පිරිසත් එක්ක වැඩ කටයුතු කරද්දී ඔබත් සමහර වෙලාවට ඔහොම කරනවා ඇති. අම්මෝ ඒ නෝනාට විරුද්ධව මම මොකක් හරි කිව්වොත් එහෙම ගුරුවරයාට ගිහිල්ලා ඕක ආරංචි වුණොත් එහෙම මං ඉදර ඉවරයි. එහෙම සමහරට ඔබට කෙනෙක් ගැන හිතෙනවා ඇති. ඒ කියන්නේ ඒ මහත්තයා ඊට පස්සේ ඔකට විරුද්ධව වැඩ කරයි. මගේ ඇඟට තමයි ඔය ප්‍රශ්න ඔක්කොම එන්නේ. මම මේ යන්තම් මේ ගැට ගහගෙන නිවන කරගෙන යන මනුස්සයා ඔය ප්‍රශ්නය මට පැටලුනොත් එහෙම මං ඉවරයි. ඒ නිසා මම සද්ද නැතුව ඉන්න ඕනේ. ඔහොම කරන වෙලාවල් ඔබ ගාව ඇති. නමුත් මම දන්නේ නැහැ පිටු මේක ගිහි මානසිකත්වනේ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් කොහොම කරන්නද කියලා. හැබැයි හොඳනම් විශ්වාසය මෙන්න මෙහෙම කාරණාවක් නะ. අපිත් ගිහි කාලයක් ගත කළා වෙන්තුනේ. මේ ගිහි කාලය තුල අපි ඔවැනි කටයුතු කළේ නැහැ. අපි හුදෙක්ම කලේ තමන්ගේ පවුලට සම්බන්ධ කෙනෙක් ඉන්නවනම්, තමන්ගේ ඥාති කෙනෙක් ඉන්නවනම් අන්න ඒ කෙනාගේ වැරද්දක් අඩුපාඩුව දැක්කොත් ඒක විතරයි අපි හදන්න උත්සාහ කළේ. ඒ නිසා දෝ වෙන්නේ නැති කිසි දවසක ඥාති කීප දෙනෙක්ගෙන් හැර වෙන කිසි කෙනෙකුගෙන් වරදක් අඩුපාඩුවක් අපේ දෙමාපියන්ට ඇවිල්ලා කියලා නැහැ කවුරුවක්. සමහරට අරම කරපු නිසා වෙන්නේ නැති. දීපු නැති නිසා. නමුත් දැන් ඒ ක්‍රමේ අපි අයින් කරගන්න ඕනේ. අපි මේ නිවන් දකින්න වටපිටාවට ආවට පස්සේ පිංගුතුනි අපිට දෙමාපියෝ නැහැ. අපිට ඥාතියෝ නැහැ. අපිට අක්කල නම් ගිල නැහැ, අම්මල තාත්තල නැහැ, එහෙම කවුරුත් නැහැ. අපේ ස්වාමීන් වහන්සේ නමක් හරි කමක් නැහැ. උන්වහන්සේ වැඩිපුර ඥාති පිරිස් සම්බන්ධ වැඩිපුර හොයලා බලනවනම් අපි උන්වහන්සේට දිගටම අවවාද කරන අපේ හැමදෙනි ওই වැඩේ කරන්න එපා කියලා. ඥාති කියලා කියන්නේ මේ හැම කෙනාම ඥාතියෝ. සහෝදරයෝ නම් මේ හැම කෙනාම සහෝදරයෝ. අක්කා නම් මේ හැම කෙනාම අක්කලා, නංගිලා නම් මේ හැම කෙනාම නංගිලා. ආන් ඒ විදිහට කටයුතු කරන්න කියලා එතකොට තමයි ඔබ වහන්සේගේ නිවනට ඒක යහපතක් විදිහට සැකසিলা එන්නේ කියලා. නමුත් ඔබගේ ජීවිතවල පින්විතර තාම එහෙම කරගන්න බැරුව ඇති. ඔබට විශේෂයක් හැගෙනව ඇති ඔබගේ ඥාති පිරිස සම්බන්ධව. ඒ නිසා ඔබ ගොඩක් වෙලාවට වැරද්දක් අඩුපාඩුවක් වෙනවද කියලා බලාගෙන ඉන්න කාගේ විතරද? ඒ ඥාති කෙනාගේ. ඔබ දන්න කෙනාගේ. ඔබ අඳුරන කෙනාගේ. අනිත් අය ගැන ඔබට එහෙම ප්‍රශ්නයක් නැහැ. බලන්න කල්පනා කරලා විශේෂයෙන් මේ නේවාසික කටයුතු කරන පිරිස් මගේ එහෙම ඒව තියනවාද කියලා. එහෙම තියනවා නම් ඒවෙන් අයින් වෙන්න ඕන. ඔබට කිසි කෙනෙක්ගේ වැරද්දක් අඩුපාඩුව විශේෂ වෙන්න බෑ. නිවනට විරුද්ධයි නම් වැරදි නම් වැරදි තමයි. එතකොට මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවල් වල තව කෙනෙක්ගේ වැරද්දක් අඩුපාඩුවක් දැක්ක කියලා ඒකට යම් උත්තරයක් සකසලා දෙන්න ඔබට කටයුතු කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. එතකොට සමහරවිට ඔබ ඒව අතහැරලා දානවා. එහෙම නෙමෙයි පිඟුතුනි. ඔබ හැමෝටම මේ යහපත කරන්න උත්සාහ කරන දකින්න දකින්න හැම වෙලාවෙම ඔබට කරන්න පුළුවන් විදිහට. සමහර කෙනෙක් ඉන්න වෙන්න පුළුවන් අපි මේ දායක පින්වත් ඇත්තෝ එළියේ කටයුතු කරද්දී ඔබ දකිනවා මිනිස්සෙක් යම් කටයුතු කීපයක් කරනවා. ඒ කරන ඒව නිසා එයාගේ නිවන බොහොම වැහෙනවා. ඔබ දන්නේ මේක දකිනවා. දැන් එයාට ගුරුවරයෙක් නැහැ නේද ගිහිල්ලා කියන්නේ. එහෙනම් ඔබට කරන්න තියෙන මොකද්ද? ඔබට කරන්න තියෙන ඔබගේ හිතින් ඒ මිනිසයාට යහපත අධිෂ්ඨාන කරන්නේ. අනේ මේ මිනිසයාට මහ යහපතක්ම වේවා. මංකරූපිනු තනුමෝදන් වෙලා මේ මිනිසයාගේ ජීවිතේ නිවනම අවබෝධ වේවා කියලා ඔබට පුළුවන් හිතින් ඒ අධිෂ්ඨාන කරන්න. අන්න පිඟුතුනේ ඔබ ඒ යහපත කළා. ඒ කරපු දේ ඔබට ආයි ලැබෙනවා. අපිට ජීවිතේ මිනිසුන් හම්බෙන එකේ වාසිය ඒකයි. අපිට පුළුවන් එක අවස්ථාවක් කරගන්න. ඔබ ඕක කරපු ගමන් පිඟුතුනේ ඔය කරපු දේ ඔබට ආයි ලැබෙනවා. කාගෙන්ද? අනිත් මිනිස්සුන්ගෙන්. ඔබ ඔහොම කරනකොට පිඟුතුනේ කාලයක් යනකොට අනිත් මිනිස්සු ඔබව දැක්කහම හිතෙනවා අනේ මේ නෝනාට මේ මහත්යට අයහපතක් කරන්න හොඳ නෑ, යහපතක්ම වෙන්න ඕනේ. අනේ මේ මිනිස්සයා වැරද්දක් කරන්න යන්නේ, මේ මිනිස්සයා බේර ගන්න ඕනේ. ඔන්න ඔහොම සිතුවිලි පහළ වෙනවා කාටද? අනිත් මිනිස්සුන්ට. එහෙම පහළ වෙන කවුරු ගැනද එහෙම පහළ වෙන්නේ? ඔබ එහෙම දේවල් කරන කෙනෙක් නම් විතරයි ඔහොම පහළ වෙන්නේ. අර කියන්නේ පසන් සුදන දීමට වන බව අලස ලබන්නවුන් පෙර කල කල පවෙහි දොස. ඒ කියන්නේ සුදන මිනිසෙකුට තව මිනිසෙකු දැක්කට පස්සේ දෙන්න අලසකමක් ඇති වෙනවා නම් තව කෙනෙක් දැක්කට පස්සේ එයාට දාන ටිකක් දෙන්න උදව්වක් කරන්න යහපතක් කරන්න ඒ සුදන මිනිසයාට කම්මැලිකමක් හිතෙනවා නම් අකමැත්තක් අලසකමක් හිතෙනවා නම් ඒක වැරද්ද කාගේද? කාගේද වැරද්ද? ලබන්නවුන් පෙරකල කල පවෙහි දොස. ඒ ලබන මිනිසයා පෙරකලක පෙර කරපු පාප කර්මයේ දෝෂේ නිසායි ඒ කෙනාට දෙයක් දෙන්න හිතෙන්නේ නැත්තේ. නමුත් බැලුව බැලමට පේන්නේ දෙන කෙනාගේ ප්‍රශ්නයක් කියලා. එයාගේ ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් වැඩිපුරම තියෙන්නේ ලබන්න වුන් පෙර කල කල පවය දොස. තමන් මුව විසුළු වූ බව පෙනෙනු මිස වෙනින් කවර වරදද නිසි දපන පස. උපමා කරලා පෙන්නනවා කණ්ණාඩියක් ඉස්සරහට ගියාට පස්සේ ඒ කණ්ණාඩියෙන් තමන්ව පේන එක සාමාන්‍ය දෙයක්. තමන්ව පෙවුනට පස්සේ තමන්ගේ වැරද්දක් ඒ කණ්ණාඩියෙන් පේනවා නම් ඒ වැරද්ද පේන එකේ වැරදිකාරයා කණ්ණාඩිය නෙමෙයි. මොකද කණ්ණාඩිය කරන්නේ මොකද්ද? තියෙන දේ පෙන්නනවා. එච්චරයි. තියෙන්නේ මොකද්ද? ඒක පෙන්න එක තමයි කණ්ණාඩිය කරන්නේ. කණ්ණාඩියට බැලන දොස් කියලා වැඩක් නැහැ. ඔබ උදේට කණ්ණාඩිය ඉස්සරහට ගියාට පස්සේ ඔබගේ කොණ්ඩේ අවුල් වෙලා තියෙනවා නම් කාගේද වැරද්ද? ඈ? කණ්ණාඩියේද? කන්නඩියට ගහලා වැඩක් තියෙනවා ඔකට. තමන්ව විසුළු වූ බව පෙනෙන මිස වෙනින් කවර වරදද නිසි දපන පස දර්පණයේ මොන ප්‍රශ්නයක්ද කියලා යහන්නේ. අන්න ඒ වගේ තමයි. තව මිනිසෙකුට බින්දුදින ඔබව දැක්කට පස්සේ යහපතක් කරන්න හිතෙන්නේ නැහැ. හොඳක් කරන්න හිතෙන්නේ නැහැ. ඔබව නිවනට ඇදලා දාන්න හිතෙන්නේ නැහැ. ඔබ ගැන ගිහිල්ලා ගුරුවරයාට කියන්න හිතෙන්නේ නැහැ. ඔබට කිසිම දෙයක් එයාට කරන්න හිතෙන්නේ නැත්තම් කාගේද වැරද්ද තියෙන්නේ? තමන්ගේ වැරද්ද තියෙන්නේ. මොකද තමන්ට එවැනි දෙයක් ලබන්න තමන් ගාව නෑ මුකුත් හිස් ඇතුළේ. ඒ නිසා තමන්ට එහෙම දේවල් ලැබෙන්නේ නැතු වෙනවා. ඒ නිසා අපිට කරන්න පුළුවන් බොහොම ලේසි පහසු කාර්යයක් තියෙනවා. ඒ තමයි අපිට බොහෝ මිනිස්සු හම්බ වෙනවා. මිනිස්සුන්ගෙන් උපරිම වැඩ ගන්න ඕනේ. කොහොමද මිනිස්සුන්ගෙන් උපරිම වැඩ ගන්නෙ? මිනිස්සුන්ගේ යහපතට පොළඹවලා අපිට කරන්න පුළුවන් විදිහට මිස් කරන්න එපා වින්දුරි කාවක්ක. මිනිසෙක් දැක්කෝ ඒ දැකපු මිනිසයා ඔබගෙන් ඈත් වෙලා යන්න කලින් ඔබට කරන්න පුළුවන් උපරිම යහපතක් ඒ මිනිසයාට කරන්න. මොකද අපිට මිනිසුන්ව හම්බෙන්නේ බොහොම ටික කාලයයි. ඉතුරු මුළු කාලෙම අපිට මුක්කුද හම්බුනේ මිනිසුද? බුදුපියාණන් වහන්සේ දේශනා කරන අපි කොහේ හිටියා කියලාද කියන්නේ? ඈ? කොහේ හිටියා කියලාද කියන්නේ? මහා ගෙදර. කොහෙද මහා ගෙදර? සතරපයි. සතරපයි තමයි හිටියේ. ඒක සතරපයි ඉඳපු කාලේ අපි ඕවා සෑහෙන කරගන්නේ දෙ නේද? තලගොයෙක් එහෙම දැක්කට පස්සේ අපි තලගොයෙක් වෙලා ඉන්න කාලේ අනේ යහපතක් වේවා, නිවනම වේවා, නිවනම නාතයි. ඈ තලගොයාගේ ගුරුවරයාට එහෙම ගිහිල්ලා කිව්වද? එයා මොනවක්වත් කරේ නෑ පිටින්. පරම දුර්වල වූ, දුර්ලභ වූ මේ මනුස්ස ජීවිතය ලැබිලා තියෙන මේ අවස්ථාවේ ඔය ලැබිලා තින්නේ බොහොම කල්ප කාලාන්තරකින් ලැබෙන chance එකක්. මොකද මේක සුගති සත්වයට එක ජීවත් වෙන ලැබිච්ච එක. සමහර මිනිසුන් අය ඒක ජීවිතේ අවාසනාවන්තම දේ බවට පත් කරගන්න. ඒක ඉතින් කරන් දෙයක් නෑ බෙදු ඒක දරාගෙන ඉන්න මෝඩ දෘෂ්ටි. මේක ඉතින් මොකද කරන්නේ? ඔබට මේ මිනිසුත් එක්ක ජීවත් වෙන්න ලැබිලා තියෙනවා කියලා කියන පින්දරේ ඔබගේ පුණ්‍ය irdiya. ඔබට ඔය සසර කරගත්ත පුණ්‍ය ශක්තියකින් ලැබිච්ච අවස්ථාවක් ඔය. ඔබගේ යහපැත්තේ මිනිසෙක් ඉන්නවා කියලා කියන්නේ. නැත්තම් මෙච්චර කාලයක් මුක්කු දිහිටි ඔබගේ යහපැත්තේ. කපුටෝ, බල්ලෝ, නිරිසත්තු, පෙරේතයෝ, අසුරයෝ ඔන්න වගේ තතරපායි ඉන්න මිනිස්සුන්ව තමයි ඔබගේ යහපැත්තේ හිටියේ මෙච්චරක. ඔබගේ අම්මා තාත්තා වෙලා හිටියේ ඒ අය. ඒ අයව හදන්න බෑ කාටවත්. ඒ කාලෙදී ඔබට අදිස්ථාන කරන්නත් බෑ. මෙත්තා වතුරවන්න මොනවාක් කරන්න බෑ. දැන් තමයි පිඟුතුනේ අවුරුදු 60-70 කට චුට්ටි කාලයක් හම්බෙලා තියෙන ඔය යහපත කරගන්න. එහෙනම් ඔබ භාග්‍යයක් කොට සලකන්න ඕනි මිනිසුන් ඔබට පේන එක. මිනිසුන් ඔබට ඇහෙන එක. සුගති සත්වයන් එක්ක කතා බහ කරන්න ලැබෙන එක. ඒ අතරතුරේ ඉන්න ඔබ වැනි පිරිසක් ඒකිනුත් තව ටිකක් උඩට ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ ඔබට ඇසුරු කරන්න හම්බෙලා තියෙන සාමාන්‍ය මිනිසුන්ව නෙමෙයි. ඒ මිනිස්සු අතරෙත් ඉන්නවා මේ ලෝකේ ශ්‍රේෂ්ඨ මිනිස්සු පිරිසක්. කොහොමද ශ්‍රේෂ්ඨත්වයේ සැලකෙන්නේ? යම් මිනිසෙක් නිවන කරගන්නවා කියලා අදිස්ථානයකටපත් වෙලා කටයුතු කරගන්නවා නම් ඒ මිනිසයා මේ ලෝකේ ඉන්න ලොකුම මිනිමරුව වුණත්, ලොකුම වංචාකාරයා වුණත්, ලොකුම හොරා වුණත්, ලොකුම විනාශකාරී මිනිසෙක් වුණත් ත්‍රිවිධ රත්නය තමයි හරි, මම වැරදි. නිවන තමයි හරි, මම මේ කරන්නේ මේ වැරදි. ඔන්න ඔය කියන අදහසට යම් කෙනෙක් පැමිණිලා ඉන්නවා නම් ආන් ඒ කෙනා පිඟුතුනි මැරුණාට පස්සේ හරිනම් ටිකක් පොළවෙන් ඉහළ තැනක වල දාන්න ඕනේ. ඒ තරම් වටින මිනිස්සෙක් ඔය ඉන්නේ. මෝඩකම වෙලා තියෙන්නේ මොකද්ද? ඒ අදිස්ථානයේ පේන්නේ නැහැ. පේන්නේ මොකද්ද? අදිස්ථානයේ ගත්තට මෙයාට තියෙනවනේ මෙන්න මේ අහවල් වැරදි කන්දරාව. අහවල් දෝෂ කන්දරාව. ඒ නිසා මෙයා හරියන්නේ ඔන්නෝ කියලා ගන්න මෝඩ අදහසක්. ඕක නෙමෙයි කරන්නේ. ඕක ගත්තොත් එහෙම පිටු ඔබට වරදිනවා. ඕක ගත්තොත් එහෙම ඔබට මේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න බැරි වෙනවා. ඕක ගත්තොත් එහෙම ඔබට ඔය කියපු කිසිම අදිස්ථානයක් කරන්න බැරි වෙනවා. ඕක නෙමෙයි වෙන්න ඕනේ. ඔබ දකින්න ඕනේ පිටුනේ ඔබට මේ ලැබිලා තියෙන අනගි භවණී අවස්ථාව. සාමාන්‍ය මිනිස්සෙකුට නොලැබෙන අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටම. මේ ඉන්නේ ලෝකේ වටිනම මිනිස්සු, ඔය මිනිස්සුන්ගෙන් උපරිම වැඩ ගන්න. වැඩ ගන්න කියලා කියන්නේ ඔබගේ වැඩ ටික කරව ගන්න නෙමෙයි, උපරිම වැඩ ගන්න. ඔය මිනිස්සේ දැක්ක ගමන් දන් දෙන්න උත්සාහ කරන්න. දැක්ක ගමන් යහපතක් අදිස්ථාන කරන්න. දැක්ක ගමන් වචනයක් කියලා මේ මිනිස්සයව ගොඩ දාන්න උත්සාහ කරන්න. ඔබ ගොඩ යනවා පිංගුතුනේ ඒ කාන්තේන. මම දකින විදිහට මේ කටයුත්ත හොඳටම කරන්නේ අපේ ගුරුවරයා. ඒ කියන්නේ අපේ ලොකු ගුරුවරයන් වහන්සේ. මගේ ගුරුවරයන් වහන්සේත් ඒක නොපිරීලා ඒ විදිහටම කරනවා. ඒ අපේ අමාදස්සන හාමුදුරු. ගුරු හාමුදුරු ඊටත් වඩා කරනවා කියලා මට හිතෙනවා. උන්වහන්සේනේ අපි හැමෝගෙම ගුරුවරයා. උන්වහන්සේ ඔය කියන කටයුත්ත වින්ගතුනි එක තප්පරයක්වත් මිස් කරන්නේ නැතුව කරන මම දකිනවා. ඊ රාත්‍රියේ ආරාමේ ගෙරෙන්න යන පින්කමක් ගැන සාකච්ඡාවක් තිබුණා පාන්දර වෙනකන්. ඒ සාකච්ඡාවේදීත් අපි දැක්කා ගුරු ස්වාමීන් වහන්සේ මහා පුදුම වීරයකින්, මහා පුදුම කැපකිරීමකින් එක තප්පරයක්වත් කාලේ නාස්ති නොකර ඒ අදාළ රාජකාරිය වෙනුවෙන් මහා පුදුම කැපකිරීමක් කරන ඔබ කිව්වට විශ්වාස කරන්න පිංගතුනි. ඒ මීටින් එක කෙරෙන වෙලාවේ උන්වහන්සේගේ මේසෙ උඩ තියෙනවා උන්වහන්සේ ඉගෙන ගන්න භාෂාවල් දෙකට අදාළ ශ්ලෝක ලියලා. උන්වහන්සේ හින්දි භාෂාව ඉගෙන ගන්නවා, ඒ වගේම ඉංග්‍රීසි භාෂාව තව හොඳට ප්‍රගුණ කරනවා. ඒ භාෂාවට අදාළ පොඩි පොඩි කෝඩ්ස්, පොඩි පොඩි කරුණු ලියලා ඒවා ලියලා තිනවා. උන්වහන්සේ ස්ක්‍රීන් එකේ දාලා තිනවා හින්දි අකුරු පුරුදු වෙන්න පොඩි නෝට් එකක්. ඒක උන්වහන්සේ ලියලා ඉන්නේ. උන්වහන්සේ බින්ගතුනි පොඩි වෙලාවකට උන්වහන්සේ අවශ්‍ය නොවන සාකච්ඡාවක් තව හිමිනමල් දෙකක් දෙනමක් අතර ගියොත්, ඒ කියන්නේ උන්වහන්සේ ඒක අහන්න අවශ්‍ය නැති කොටස. උන්වහන්සේ ඒ වෙලාවේ මම දැක්කා පෑනක් අරගෙන ඉවරලා ටක් ගාලා අර කර කර ඉඳපු හින්දි අකුරු පුරුදු වෙන එක ටක් ගාලා ඒ වෙලාවේ ලියනවා. ආයි උන්වහන්සේට කතා කරන්න මේ අවස්ථාව ලැබුණා. උන්වහන්සේ ටක් ගාලා පෑන පැත්තකින් තිබ්බ ආයිසරයක් එක් කරනවා. අනේක තප්පරයක්වත් මේ අවස්ථාවල් මග අරගන්නේ. අපි දකිනවා පින්ගදිනී ගෘහාමඳුරු උන්වහන්සේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ උන්වහන්සේ මේ ලැබිලා තියෙන කල්යාණ මිත්‍රයෙන්ගි උන්වහන්සේ ගන්න පුළුවන් උප්පරිම ප්‍රයෝජනයක් ගන්නවා. ඒක තප්පරයක් නැස්ති නොකර. ඉතින් අපි සතුටපත් වෙන්න ඕනි එවැනි ගුරුවරයෙක් අපිට ලැබීම සම්බන්ධ. මොකද අපි පොතපතක කියවන එක නෙමෙයි පින්ගදිනී මේ කියන්නේ. මේ කියන්නේ ඇස්පන අපිට දකින අහන දේවල්. ඒතර අපි දක්ෂ වෙන්න ඕනි අපි ළඟ ඉන්න සියලුම දෙනාගෙන් උප්පරින් වැඩ ගන්න. කාවත් මිස් කරන්න එපා. ඉතින් අපි සමහරවල් පුරුද්දක් විදිහට හදාගෙන ඉන්නවා මේ ස්ථානෙට දානට වැඩියට පස්සේ අපේ ස්වාමින් වහන්සේලා අනගාരിക මහත්තුරු, අනගාരികා මහත්මීල්ල ඒ පිරිස මේ ධර්මශාලාව ඇතුළට එනවා. එනකොට අපි පුරුද්දක් විදිහට තියාගෙන ඉන්නවා. මොකද ඒ වෙලාව තමයි හැමෝම දකින්න පුළුවන් වෙලාව. පිරිස වැඩි නිසා පේන්නේ නැහැ. ඒ දකින දකින හැම කෙනාටම නිවන් දකින්න ඕන කරන පරිසරය සැකසෙත්වා කියලා හිතින් අදිස්ථාන කරනවා. අපි මෙත්තාවක් වතුරවන්න උත්සාහ කරනවා. ඒ අවස්ථාව ලැබෙන නිසා. ඒතර මේ මෙතනින් යන දකින දකින හැම කෙනාටම අපි ඒ කටයුතු කරගන්න උත්සාහ කරනවා. ඒලාන්නේ ප්‍රයෝජනයක් ගන්න මේ වෙලාවේ. ඒක කරාට පස්සේ මොකද වෙන්නේ? අපේ ජීවිත බිඳුතුනේ පිනෙන් පිරීලා යනවානේ. ඒතර අනිත් මිනිස්සෙකුටත් අපිව දැක්කහම කතා කරද්දී හිතෙන්නේ නැහැ උන්වහන්සේ විනාශ කළා දාන්න ඕන කියලා. එහෙම හිතෙන්නේ නැහැ. වහවහ නිවනට යන්න ඕනේ කියලා වගේ අදහස් තමයි පහළ වෙන්නේ. මම මේ කියන්න උත්සාහ කරන්නේ පිංගතුනි ඔබගේ ජීවිතවලටත් ওই අවස්ථාව ළඟා කරගන්න පුළුවන්. ඔබ දක්ෂ වෙන්න ඕනේ ඒකට. කවදාවත් මේවා මේ ගෙනහැලා දෙන්නේ නැහැ අතට. ඔබ earn කරන්න ඕනේ, හම්බ කරන්න ඕනේ. ඔබ උපයන්න ඕනි. ඔබ උපයගත්ත දේ තමයි ඔබට තියෙන්නේ අන්තිමට. කල කල දේ ඵල ඵල දේ කියලා කියන්නේ. ඔබ කරපු දේ තමයි පිටකතර ඉතුරු වෙන්නේ. ආන්ගේ දේවල් කරගන්න ඔබට බොහොම සීමිත කාලයක් තියෙන්නේ. ඒ සීමිත කාලේ ඔබට කරන්න පුළුවන් උපරිමයෙන් ඒ ටික කරගන්න උත්සාහ කරන්න. කිසි වෙලාවක මිනිසෙක් අත්හැරලා දාන්න එපා. මම මේ කියන්නේ හැමෝත් එක්කම කියලා කතා කරන්නේ නෙමෙයි. සිතින්, කයින්, වචනින් ඔන්න ඒ තුනෙන් කරන්න පුළුවන් දේ කරන්න. එතකොට ඔබට මහා පුදුම රැකවරණයක් ලැබෙනවා පිංගතුනි. අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. මහා පුදුම රැකවරණයක් ලැබෙන මේ කල්යාණ මිත්‍රයතු පිංගතුනි, මේ කල්යාණ මිත්‍රයෙන්ගේ නැගෙන ශක්තිය මෙච්චරයි කියලා කියන්න බෑ. මේ හොඳ මිනිස්සු මේ හැමෝම. ওই මිනිසුන්ගේ හිතවලින් පිංගතුනි ඔබට ආශිර්වාද වෙන්න ගත්තොත් එහෙම ඔබ පිංගතුනි ඉවරයි. ඔබට නිවන් දකින්න නැතුන නම් ගොඩ යන්න හම්බ වෙන්නේ නැහැ. ඔබ විනාශ වෙනවා. විනාශ වෙනවා කිව්වේ ඔබව විනාශ වෙනවා. ඔබ කිව්වේ ඔය ඔක ඇතුළේ ඉන්නේ එකේ සත්‍යයේ ඔන්නේ සත්‍යව විනාශ වෙනවා. ඇයි ඒ? මේ මිනිස්සු ඔක්කොම එකතුලා ඔබව රකින්න උත්සාහ කරනවා. මනුස්සාන පියෝ හෝති. අමනුස්සානම් පියෝ හෝති. දේවතා රක්කන්ති. ඔය කියන්නේ බුදුපියන් වහන්සේ. නමුත් කනගාටුවට කාරණාව තමයි අපි සමහරලාට දකිනවා. මේ කොච්චර කිව්වත් සමහර කෙනෙක් ඒකට කැමති නෑ. ඒක වැඩි. සමහර කෙනෙක්ට ඕනේ පිංගිදිරි කොහොම හරි කළත් මේ තනියෙන් ඉන්න. තනියෙන් නිවන් දකින්න තමයි ආස. මට බෑ මේ අනිත්. මට ඕනි තනියෙන් ඉන්න. නමුත් දැන් මේ ඉන්න පිරිසගේ ඒ ගති පැවතුම් සෑහෙන්න අකමකා ගිහිලා තියෙන්නේ. නමුත් අලුතෙන් සම්බන්ධ වෙච්ච කෙනෙක් ගාව එහෙම ওই ගතිගුණ සෑහෙන්න තියෙනවා. තනියෙන් ඉන්න තමයි ආස. අපරාධ පිටුනේ ඔය කරන වැඩේ මම පිස්සු විකාර වැඩක් ඔය කරන්නේ. සමහර කෙනෙක් ඉන්නවා පිටුනේ ඒ අය කැමති නෑ පොදුවේ දේශනාවක් අතහන්. මේගොල්ලෝ ආස තනියෙන් දේශනාවක් අහන. කමක් නෑ ඒක. නමුත් ඔබ උත්සාහ කරන්න එපා එහෙම කරන්න. පිරිස අතර ඉන්න උත්සාහ කරන්න. ඒක තමයි අපිට ගුරුවරු කියලා දීලා තියෙන ක්‍රමය. දැන් ඔබට ස්වාමීන් වහන්සේ මේ ටික කිවිම ඔකට නෙමෙයි. ඔබට මතක් කරලා දෙන්න ඔබට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ආන්ගේ අවස්ථාවෙන් ඔබට කරන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය කරගන්න කියන එක. පැහැදිලිද හැමෝටම? ඒ වගේම පිටුනි එක එක කාලවලට එක එක පිරිස්වලට එක එක ජාතියේ ප්‍රශ්න එනවා මේ නිවන කරගන්න යද්දී. මේ ළඟදී අපේ මහත් එක්ක අහුවා ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේ මේ හිතේ අප්‍රසාදයේ තියෙනවා සමහර වෙලාවට. මේ හිතේ අප්‍රසාදයේ තියෙන වෙලාවවලදී කොහොමද මඟ වඩා ගන්න කියලා. හිත ප්‍රසාදයෙන් නැහැනේ හැමතිස්සෙම. හිත අප්‍රසාදයෙන් තියෙන්නේ. මේ ප්‍රසාදයෙන් තියෙන වෙලාවල් වලදී විතරයි මේ දහමක් වැඩෙන්නේ. මේ අප්‍රසාදයෙන් තියෙන වෙලාවට මොකද කරන්නේ? ඇයි මේ අප්‍රසාදයටපත් වෙන්නේ කියලා. අප්‍රසාදයටපත් වෙන්න ප්‍රධාන හේතුව තමයි අර කලින් කියපේ. ඒක හේතුව. ඒ කියන්නේ වැරද්දක් තියෙන මිනිහෙකුගෙන් වැඩක් ගන්න තේරෙන්නේ නැහැ. එන වැරද්දක් තියෙනවා නම් මිනිහෙක්ගේ එයාගෙන් නිවන් දකීමට ප්‍රයෝජනයක් ගන්න තේරෙන්නේ නැහැ. නිවන වහගන්න ප්‍රයෝජනයක් ගන්න තමයි තේරෙන්නේ. ඒක ඇහිල්ල ඉතින් මේකදී කරන් දෙයක් නැහැ. ඒ දැනුම ගන්න උත්සාහ කරන්න. අපි නම් පින්වතුනි කවුරු හරි ගාව වැරද්දක් තියෙනවා නම් අපිට නම් ඒක පේන්නේ නියම අවස්ථාවක් විදිහට නිවන කරගන්න. ඇයි ඒ? ඉතින් වැරද්දක් තියෙනවනේ මොකක් කරන්න පුළුවන්ද පින්වතුනි? ඈ? ඒක ඔබට අවස්ථාවක් නේ. මොකක් කරන්නද? මේ වැරද්ද හදන්න. මේක කොච්චර කිව්වත් ඉතින් මොකද කරන්නේ ඉතින්? 10 වතාවක් කියන්න පුළුවන් ඉතින්. වැරද්දක් තියෙනවනම් පින්වතුනි ඒක ඔබට මහා පුදුම අවස්ථාවක්. මොකටද? ඒක හදන්න. මේ හදනවා කියලා කියන්නේ මොකද්ද ඔය කරන්නේ? ඔබට මේ බුදුහාමුදුරන්ට මල් මට්ටියක් පූජා කරන අවස්ථාවක් ලැබුණොත් එහෙනම් මොකද්ද කරන්නේ? දැන් මේ ස්වාමීන් වහන්සේට දුන්නා නේද සල්මල් නේද මේ සල්මල් වට්ටියක් දුන්න පූජා කරන්න කියලා. දැන් උන්වහන්සේ කොහොමද ඒක දකින්න ඕනේ? අනේ කොච්චර අවස්ථාවක්ද මේ මිනිස්සු බොහොම මහන්සියලා බොහොම ශ්‍රද්ධාවෙන් මේ සල්මල් වට්ටියක් අඩලා ඒක මට පූජා කරන්න දුන්නා. කොච්චර අවස්ථාවක්ද මට ලැබලා දුන්නේ මේ පින්වන්ත මිනිස්සයා. සාදු සාදු. අන්න ගිහිල්ලි වෙලා පූජා කරනවා. ඒ පූජා කරන මොකක්ද තියෙන්නේ? දැන් මේ පූජා කරනකොට එකපාරට පූජා වෙන්නේ නැහැ නේ. මොකද මේක අතට ගරගන්න ඕනේ. මේ ඇවිදගෙන එන්න ඕනේ. මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. මෙහෙම තියන්න ඕනේ. නැවෙන්න ඕනේ. වන්දනා කරන්න ඕනේ. ඉතින් වැඩක් තියෙනවනේ කරන්න. ඒ වැඩේ මොකද වෙන්නේ? යහපත දහයපතද? යහපතක් වෙන්නේ. ඉතින් ඔය සල්වන් වට්ටිය දුන්නා වගේම තව කෙනෙක් අරගෙන එනවා මහා දරදඬු ගොල්ලෙක්ව. හාඳුරුනි. මූට නිවන් දකින්න ඕනෙලු. නමුත් මෙන්න මේ වගේ පහත් ගති පැවතුම් තියෙන මේ මිනිහට මේන් කියලා දෙනවා වහන්සේට කියලා. දැන් අපි ඒකට මොකද්ද කරන්නේ? ඒක සල්මල් වට්ටියක් නෙමෙයි. ඒ මොන වට්ටියද ඔය ආවේ? ඈ? ඔය ආවේ රාගදේශ මොහ වට්ටියක්. මෙන් වට්ටියක් තියෙනවා හඳුනන්නේ. ඒකට වචනයක් කියනකොට ඔරවනවා. දැන් සල්මල් වට්ටිය නම් එහෙම කරන්නේ නැහැ. කියන දේ කියන විදිහට කරනවා. දැන් මම අතනින් තිබ්බා තාම එතන ඉන්නවා නේද? කොහෙද ගියේ? කියපු දේ කියන විදිහටම කරනවා. සූඳ විතරයි දෙන්නේ. එයා මුකුත් දෙන්නේ නැහැ. දැන් මේ මං ස්වාමීන් වහන්සේ සල්මල් වට්ටිය අරගෙන යනකොට එක මලක් උඩ පැනලා ගැහැවි නැහැනේ මූණට එක. මම වරෙන් යන්නේ බබල කියලා. එහෙම කරන්නේ නැහැ මේ වට්ටි. මිනිස්සු ආස මේ වගේ ඒවට. ඒක නම මොන හරි කිව්වොත් එහෙම කියපු දේ අහගෙන ඉන්න ඕන සාන්ත දාන්ත තීන්ත කුඩු වගේ. එහෙම කොහෙද මිනිස්සු කරන්නේ? ඔබ කරන්නේ? දැන් මේ ස්වාමීන් වහන්සේ මේම කිව්වා කියලා එහෙම අහනවද? එහෙම අහන්නේ නැහැ. ඉතින් එහෙම අහන්නේ නැහැ කියලා මම තරහත් නෑ ඔබත් එක්ක. දන්නවහන් නැහැ කියලා. අහනවා ඉතින් ඇහෙන ටික. නැත්තම් ඉතින් අපි මේ නිදා ගන්න එපා කියන කියන හැටියට. මේ වෙනකොට මොනවා වෙලා තියෙනවද? මේ වෙනකොට ඔබට ගෙදර ගිහිල්ලා නිින්දයක් නැති තත්ත්වයක් තියෙන්නේ මේ. එහෙම වෙන්නේ නැහැ. එහෙම මේ බනවල එහෙම කිව්වා කියලා එහෙම ලොකු එකක් නැහැ. ආයි කියලා ආයි නිදා ගන්න. ඉතින් අපිටත් හොඳයි. ඇයි? ඔබ නිදා ගන්නවා අපි එපා කියන. ඔබ නිදා ගන්නවා අපි එපා කියන. ඔබ නිදා ගන්නවා අපි එපා කියන. ඔබ ඉන්නකම් අපි මොකද කියන්නේ? එපා නිදා ගන්න. ඒතර කියනගෙන වාරයක් වාස අපි මොකද වෙන්නේ? අපිට පින් සිද්ධ වෙන අපි නිවන් දකින්න. ඔබ දැත වෙන. කොච්චර වටිනවා. ඉතින් මං කියන්නේ ඒක අපි නම් වැඩ ගන්න එහෙමයි. ඉතින් සමහර කෙනෙක් ඇහිලි වෙලා සල්මල් වට්ටියක් දෙනවා. සමහර කෙනෙක් ඇහිලි වෙලා දඩබ්බර පුතෙක්ව දෙනවා. මේ පුතාව ආදර දෙන්න හැමදෙන්නේ මූ අපිට නම් හදන්න බෑ කියලා. ඉතින් අපි මොකද කරන්නේ? මොකද කරන්නේ? බාර ගන්නවා. ඒක බාර ගත දවස් දෙකල අපිට මොකක්ද තියෙන්නේ? සනීපයිද? නෑ. පුදුම වදයක් තියෙන්නේ. ඒක එක එක වැඩ කරනවා. ඒවට අවවාද කරන්න ඕනේ. ඒවට උපදෙස් දෙන්න ඕනේ. ඒකට දේවල් කියලා දෙන්න ඕනේ. ඒකව හික්මවන්න ඕනේ. අරකයි මේකයි ලෝකෙ නැති ප්‍රශ්න. ඒත් සරලව කිව්වොත් එහෙම කිව්වොත් ප්‍රශ්න ලොරියක් විතර දෙනවා විසඳන්න. ඉතින් ප්‍රශ්න විසඳද්දි මොකද්ද වෙන්නේ? අර කාම්සී ඩසන් මේක ස්කිල් සේයිල කියලා කියන්නේ. කවදාවත් තැම්පත් වෙච්ච මුහුදා දක්ෂ නායකයෙකු බිහි කරන්නේ නැහැ. නේද? නැවත් තියෙන බොහොම තැම්පත් මුහුදක කාම්සී ඩසන් මේක ස්කිල් සේයිල. ඉතින් තැම්පත් මුහුද තිබ්බට පස්සේ ඒ කියන නාවිකයා දක්ෂ වෙනවද? දක්ෂ වෙන්නේ නැහැ. ඔබ බින්දුතුනි මෙතන ගෙනහල් දුනොත් මේ සල්මල් වට්ටි වගේ ළමයි ටික අපිට දක්ෂ වෙන්න වෙන්නේ නැහැ. මේ නිසා ඔබ බොහොම දඩබ්බර දරුවෝ අපිට ගෙනහලා දාන එක ගැන අපි සතුටුයි. එහෙම ගෙනහලා දාන්න මෙපා. සතුටක් තියෙනවා අපිට. ගෙනහලා දාන දරුවෝ ගැන. ඉතින් අනගාരിക මහත්තුරු විදිහට අනගාരിക මහත්මීලා විදිහට එක එක જાතියේ දඩබ්බර පිිරිස ගෙනහැරලා දානවා. ඉතින් අපි ඒ බොහොම සතුටින් හදනවා. ඒක වැරද්දක් කරනවා අපි හදනවා. ආයි වැරදි කරනවා අපි ආයි හදනවා. හදන්න මොකද අපේ ජීවිතේ ලැබෙන්නේ? අපිටම යහපතක් වෙනවා. අර දරුවට එයාටත් යහපතක් වෙනවා. ඔන්නෝම පින්වතුනි ওই විදිහට තේරුම් ගන්න බැරි මිනිස්සු කරන්නේ ඒකෙන් අයින් වෙනවා. අපෝ මට ඕනේ සල්මල් වට්ටි වගේ අය. ඒ කියන්නේ මං කිව්වොත් මොන හරි දෙයක් ඒ කියපු දේ කරන්න ඕනේ. මම මොනවාරි හැවුවොත් ඒ විදිහටම ඉන්න ඕනේ. මං කියන දේට විරුද්ධව කතා කරන්න බෑ. මං කියන දේම අහන්න ඕනේ. එහෙම කරන්නේ නැහැ මේකද? එහෙම කරන්නේ මිනිස්සු. අර කියන්නේ මිනිස්සට සොඳුරු ගුණ සහ නොගුණ ඇත. නිදොස් කෙනෙකු මෙදියත උපදනේ නැත. වෙසෙස් සිනිඳු මුවරද බර සහස්පත. කොරොස් නලිනි යුතු වෙයි කටු පෙලිනි යුත. ඔය කියන්නේ. බන් කොච්චර සරල දේවල්ද කියන්නේ. මොකද්ද ඔය කියන්නේ? මිනිස්සට සොඳුරු ගුණ සහ නොගුණ ඇත. නිදොස් කෙනෙකු මෙදියත උපදනේ නැත. හරිනේ? වෙසෙස් සිනිඳු මුවරද බර සහස්පත. මේ මල් රේණු පිරිච්ච බොහොම සිනිඳු සහස්පත කියන්නේ නෙළුම් මලට. ඔයතරම් සිනිඳු ඔයතරම් මෝරද තියෙන නෙළුම් මලේ උනත් මොකද කියන්නේ? කොරස් නලිනි. බොහොම ගොරෝසු නලයක්, බටයක්. ඒ කියන්නේ දණ්ඩක්. බොහොම ගොරෝසු නටුවක් තියනවා කියලා කියනවා. අච්චර සිනිඳු පෙති තියෙන නෙළුම් මලෙත්. එච්චරයි. එහෙම නෙළුම් මලක් අපිට හම්බුනොත් අපි ওই ඕන හේකි වැඩ ගන්නවා පිටින්. යක්කුන් ගිනුත් වැඩ ගන්නවා. අර කියන්නේ අහස බලා මුළු අහසම පිරිසු, පොළොව බලා මුළු පොළොවම පිරිසු. එහෙම නේද කියන්නේ? අහස පොළොව මැද උපදින අපිට කිව්වේ බුදු සමිඳුගේ මිනිස්සු. ඒකයි විදිය. නැත්තම් පිටින් මේ ඉන්න පිරිසකේ තියෙන වැරදි අඩුපාඩු ටික හොයලා බැලුවට පස්සේ හරියට බ්ලූ මැන්ඩල් කුණු කන්ද මැද ජීවත් වෙනා වගේ හැඟීමක් අපිට එන්නේ. හරියට අපි සූඳට ඉන්නා වගේ හරියට. අපිත් එහෙම තමයි. අපි දක්ෂ වෙනවනේ කුණු කන්ද මැද ඉඳගෙන ඒක පොසිටිව් පැත්තට හරවගෙන මේක කරගන්න. නැත්තම් මේකයි වෙන්නේ. ඔබ ගා හොඳට දහම ඇති. ওই දහම තිබ්බට ওই දහමෙන් ඔබට වැඩක් ගන්න වෙන්නේ නැහැ. මොකද මේ මිනිස්සු ඔබ දකින්නේ වැරදි කෝණකින්. මේක අපි නිතර මතක් කරනවා. ආයිත් ඉතින් මතක් කරනවා. මතක් කරන් අපිට මොකද වෙන්නේ? ඈ? අපිට පින් සිද්ධ වෙනවා. ඔබට තියෙන මොකක් කරන්නද? දිගට මේ වැරද්ද කරගෙන යන්න තියෙන. ඒ විදිහට. එතකොට අපේ මහත්ය හැව්වේ අපේ ආන්දරුනේ කොහොමද දැන් මේ අප්‍රසාදයේ තියෙන වෙලාවේදී මගේ මේක වඩන්න කියලා. ඉතින් වගේ මහනවා දැන් ගිය සතිය තුල පහුගිය සතිය තුල ඔබ ප්‍රසාදයට පත් වෙලා මග වඩා ගත තැන් මොනවාද කියන කෙරෙකින් ඇහුවොත් එහෙම ඒ බොහෝ දෙනෙක් ගාව තියෙන අපේක තුන අදහසක් මෙන්න මේ වගේ තැන්වල අපි මග වඩා ගත්තා කියලා. මේ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ ආන්ගේ ප්‍රශ්නෙ වෙච්ච වෙලාවේදී දහම ඇප්ලයි කරගත්තා. නෑ අපි ඇහුවොත් එහෙම. මෙන්න මෙහෙම හිතන්නකෝ. ගිය සතියේ දහම ඇප්ලයි කරගත්ත තැන් කියන්න බලන්න. දැන් ඇහුව මොකද්ද කිය? ගිය සතියේ දහම ඇප්ලයි කරගත්ත තැන්. ඔන්නව මතක් කරලා බලන්න. ආ පාරේ යනකොට බයිසිකල් කාර් එක හරහාට දැම්මා. අන්න එතන මට කේන්තියක් ආවා. අන්න එතන මම දහම ඇප්ලයි කළා. කෑම එකක් දැක්කා. ඒ දැක්ක වෙලාවේ ඒක කන්න මොණි කියලා පීඩාවක් ආවා. මම ඒ වෙලාවේ දහම ඇප්ලයි කළා. ඊට පස්සේ ගිය සතියේ මට අහවල් රූපය දැක්කහම ආසාවක් ඇති වුණා. ඒ වෙලාවේ මම දහම ඇප්ලයි කළා. ඔන්නෝම කියලා කියනවා. දැන් සමහරට ඔබත් එහෙම වෙන්න ඇති. ඔබගේ ගුරුවරු අහන වෙදී කොයි අවස්ථාවල දහම ඇප්ලයි කළේ කියලා. එතකොට ඔබ කල්පනා කරලා තුනක් විතර කියනවා. එතකොට අනිත් වෙලාවට මොකද උනේ? ඈ? දැන් දහම ඇප්ලයි කළේ ওই වෙලාවටනේ. අනිත් වෙලාවට. අනිත් වෙලාවට ඇප්ලයි කළේ නැද්ද? ඔන්න ඕක පින්වතුනි බොහෝ දෙනෙක් තුලින් සිද්ධ වෙන ලොකු වැරද්දක් ඔය. දහම ඇප්ලයි කරන්නේ ඔහොම එක හේතුවක් නිසා ඔය. ඔය ඔහොම දහම ඇප්ලයි කරන්න පින්වතුනි ඔබට තාමත් ප්‍රශ්න විදිහට පේන්නේ ಜಾතිය නෙමෙයි 11 මහගින්න. මම මේ කියන්නේ 11 මහගින්න ප්‍රශ්නයක් නෙමෙයි කියලා නෙමෙයි. ඔබට මේ පිළීම පීඩාව කියලා තාම තේරෙන්නේ ඔය ඔබට එන පීඩාව. තේනවද? ඔබ එදා මේ සීල ශ්‍රාවක මහතුරුතික සාකච්ඡා කරද්දී මේ ගැන සාකච්ඡා කළා. ඔබටත් මතක් කරන්නේ මේකයි. ඔබට තාම ගොඩක් කරවට තේරෙන්නේ පිඟුතුනේ මේ පීඩාව කියලා මේ ඔබට එන පීඩාවක් තියෙනවා. ඕක තමයි ඔබ ඔය පීඩාව කියලා ගන්නෙ. ඒ කිව්වේ ඉස්සර ඔබ පීඩාව කියලා සැලකුවේ ඔබට දුක හිතෙන ඒවා. දැන් ඔබ පීඩාව කියන එකට අලුත් එකක් දාගෙන තිනවා. මොකක්ද ඒ? රාගය කියන එක. ඉස්සර ඔබ වින්දුරි පීඩාව කියලා සැලකුවේ මොකද්ද? ඔබට එන දුක. දැන් ඔබ මේ නිවන් මාර්ගට ආවට පස්සේ ඔබ ඒකට අලුත් එකක් ඇඩ් කරගෙන තිනවා. තව මොකද්ද ඒ? රාගය. ඒ නිසා තමයි අර කියන්නේ ස්වාමීන් වහන්සේ ගිය සතියේ මම දහම ඇප්ලයි කරා මෙන්න මේ මලක් දැක්කට පස්සේ මට හරි ලස්සනයි කියලා බොහෝ එහෙම ගොඩාක් තදින් හිතුණා. බොහොම රාගයක් ආවා. මං අන්නේ වෙලාවේ දහම ඇප්ලයි කරා. මට කාමයක් ආවා. අන්නේ වෙලාවේ මං දහම ඇප්ලයි කළා. මට ගැටුණ හිත. ඒ වෙලාවේ මං දහම ඇප්ලයි කරා. ඒතර අනිත් අවස්ථාව. පිටුතුනේ මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා. අපි සංසාරයක් පුරා සංසාරය පුරා කියලා කියන්නේ මුළු සසර පුරාම අපි පුරුදු වෙලා හිටිය යම් ප්‍රශ්නයක් විසඳන්න. මොකද්ද? මොකද්ද අපිට තියෙන ප්‍රශ්නේ? මේ මම ඉන්නවා. මේ ඉන්න මට දුකයි. මට හරි දුකයි. ඒ දුක එන ඒවා අයින් කරලා අයින් කරලා අයින් කරලා අයින් කරලා මොනවා ගෙන්න ගන්නද ඕනේ උනේ? සැපේ ගෙන්න ගන්නයි ඕන උනේ. ඕක තමයි අපේ මුළු සසරෙම කරපු එකම රාජකාරිය වෙන මුකුත් කළේ නැහැ. එතකොට මේ බනහනකලුත් ඔබට තිබුණ ප්‍රශ්නය මේ ඔබට දුක එනවා. ඒකට ඔබ දන්න දන්න ප්‍රතිකර්ම කරගෙන ගියා ගොඩ වෙද්දුන්ගෙන් අහගෙන. ඒව කරන්න කියලා තමයි දැන් මේ තරම් දුක් විඳින්නේ. ඒක ඔබ දන්නව කරනවද? ඔන්නෝ පුරුද්දක් තියෙනවා පිංගිසර ඔය හිතේ. ඔය පුරුද්දට අහුවෙනවා හරියටම මේක ගත්තේ නැති වුනහම. ඒ තමයි පිංගිසර මේ බනහන්න ගත්තත් ඊට පස්සෙත් මේ ඔබව නිවනට අරගෙන යාමේ කටයුත්ත නවත්තන්නේ නැහැ. කොච්චර කරත් පිංගුතුනි ඒකම ඔළුවට එනවා අනිත් පැත්තට. ඔබ සමහර වෙලාවට පිංගුතුනි මේ දහම කියන එක ඔය ඇප්ලයි කරලා තියෙන ගොඩක් වෙලාවට ඔබට පීඩාවක් ආවම තමයි ඇප්ලයි කරලා තියෙන්නේ. කාට ආවමද? මේ ඔබට පීඩාවක් ආවා. ස්වාමීන් වහන්සේ ගිය සතියේ මම පාරේ යනකොට බයිසිකලයක් හරහට දැම්ම අපේ වාහනේ හැපෙන්න ගියා. මට ඒ වෙලාවේ පුදුම පීඩාවක් ආවා. ඒ නිසා මම ටක් ගාලා දහම ඇප්ලයි කරලා ස්වාමීන් වහන්සේ මම සෙටල් ඩවුන් වුණා. ඔය කියන්නේ දැන් ඔය කියන කතාව හරිද වැරදිද? ඔය කියන කතාව හරිද වැරදිද? හරි. ඔය කියන කතාව හොඳයිද නරකයිද? හොඳයි. නමුත් ඕකේ පොඩි තීනා පොඩි කොස්ස. මොකද්ද ඒ? ඔබ ඕක කළා තියෙන මොකටද අන්තිමට ඔය? ස්වාමීන් වහන්සේ වාහනේ යනකොට බයිසිකලයක් හරහාට දැම්ම මට මහා පුදුම කේන්තියක් ආවා. මගේ හිත පුදුම විදිහට පීඩාවටපත් වුණා. මං ටග් ගල දහම ඇප්ලයි කරා. කර්ලි වෙලා මං ආයි සෙටල් වුණා. ෆන්නස. ඊට පස්සේ හරි. එතකොට ඒකේ නාපෙන් උතුරේ මේ ගිය සතියේ දහම වඩපු අවස්ථාව කිව්වා මොන්නේ ඔය දෙකක් තුනක් තමයි කියන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවේ දහම පාවිච්චි කරලා තියෙන මොකටද ඔය? මේ සත්‍යයට ලොකු පීඩාවක් ආවා. ඒක හරි පීඩාකාරී. අන්න ඒකෙන් නිදහස් වෙන්න තමයි ඔය දහම දාලා තියෙන්නේ. ඔබ හොඳට කල්පනා කරලා බලන්නකෝ. හදිසියට ඕක වෙන්නේ නැද්ද කියලා ඕන තරම්. ඕක අපි ඕක කලින් කරේ කොහොමද? ඕකම කලින් කරේ කොහොමද? කලින් ඔන්න ඔබ පාරේ යනවා. බයිසිකලෙ මහත්තයෙක් දානවා. ඔබගේ වාහනේ හැපෙන්නේ කියලා යන්තම් බේරෙන්නේ. එදත් හිතර ලොකු පීඩාවක් ආවනේ. කොහොමද එදා එකෙන් නිදහස් වුනේ? ආව දොර අරගෙන එළියට. ඈ? මොකද කරේ? මව දෙමාපිය හිතමිත් ඥාති ආදී සියලු දෙනාම සිහිපත් කළා. වාහනේට ඇතු කරලි වෙලා එක්ක දෙකක් ඇන්න. එහෙම නැත්තම් ඔබ කාන්තාවක් නම් කටින් කියන්න ඕන ඔක්කොම ටික කියලා ඒ මනුස්සයා විනාශ කළා දැන්. ඕකනේ කළේ. දැන් ඒ කරලා මොකද්ද උනේ ඊට පස්සේ? ඈ? දුන්න වැඩේ. කීරේ වෙලා අර පීඩාව විනාශ කරගත්තා. දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? ඔතන මිනිහෙක් නැහැ නේ. මේ දැන් මම බයිසිකලේ පාර හරහට යන්තම් වැදින්න නැතුණි කයිට ඔබට හොද්ද ටෝම කේන්ති ගියා. නෑ නෑ ඔතන කවුරුත් නැහැ නේ. කවුරුත් නැහැ. ඔතන කවුරු? මෙතන කවුරු නැහැ. ඔතනත් කවුරුත් නැහැ. ආ ඇති යන්තම්.
රිලැක්ස් වෙනවා. දැන් ඊම කියලා ප්‍රශ්නේ හිතුවා. බොහොම හොඳයි. මම කියන එක නරකයි කියනෝ නෙමෙයි. ඒක හොඳයි. නමුත් ඒක දිහා ඔක ඇතුළේ තියෙන පොඩි කොස්සා. ඔක ඔබ කරලා තියෙන මොකටද අන්තිමට? ඔබව පීඩාවෙන් නිදහස් කරගන්න. දැන් ඉස්සර ඔබගේ පුතා කනක් ඇහෙන්නේ නැහැ ගේ ඇතුළේ කෑ ගහන. පුදුම කෑ ගැහිල්ලකෝ කෑ ගහන්නේ. අපි හිතමු. එතකොට ඔබ මොකද කරන්නේ? ඉස්සර මොකද කරන්නේ? ඈ? මොකක් කරේ නේද? ආ අන්න ඒ ටික කළානේ. ඒ කියන්නේ හිතින් අන්න ඒ ටික කළා. මුලින්ම ඔබටම බැනගත්තා. ඇයි ඔබගේ පුතානේ? ඊට පස්සේ එහෙම ආදිවාසීන් එහෙම කිව්වා. ඊට පස්සේ කේලිවෙලා ඒක කටවෙවට පස්සේ හරි ආපු ඇතියන්තම් වැස්සක් පැව්වා වගේ බුදුම කර්මයක් මුගින් තියෙනවා. එහෙම කිව්වා. දැන් මොකද කරන්නේ? ඔය එන්නේ සද්දයක් විතරනේ. ඔය පුතේ කෑ ගන්න නෙමෙයි සද්දයක් විතරයි එන්නේ. ඕක ප්‍රශ්නයක්. ඕම ගන්න එපා. ඕම මෙහෙම ගන්න. කේලිවෙලා ඒක කිව්වට පස්සේ මේකට අපිට සහනයක් එනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ එච්චරයි. එතනින් එහා මොකුත් ඇප්ලයි කරලා එහෙම මොකුත් නෑ. ඉවරයි. දැන් එතකොට මොකද ඔය කරේ? ඈ? ඔබට ආපු දුක්ගින්දර නිවා ගන්න ඔබ දහම දැම්මා. දැන් මේක විගසේ අපි දේශනාවෙත් කියනවා. ඔබ දුකින් නිදහස් කරගන්න දහම ඇප්ලයි කරන්න කියලා. නමුත් මේ කියන්නේ මේකතුනේ ඔබට අනිත් කෙනා එක කේන්ද ගියාට පස්සේ දඬු මුගුරක් අරගෙන ඒකට ගහනවා වගේ එහෙම එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඔය කියන්නේ වෙන කතාවක්. ඕක කරන එක හොඳ එකක් නෙමෙයි එච්චර. කරාට ගමන් නැහැ. පොල්ලකින් ගහනවට වඩා ඒක හොඳයි. නමුත් මේකදී ඔබ දන්නේ නැතුණාට ඕකෙනුත් ආයිසරයක්. කවුරු හොඳයි කියලා හිතනවද? ඒ කාගේ පැවැත්ම හොඳයි කියලා හිතෙන්නේ? ඔබගේ පැවැත්ම හොඳයි කියලා හිතනවා. ඒ කියන්නේ මේකදී ඔබ නිවිලා ඉන්නවා නම් ඔබට නිකන් සාන්තව ඉන්න පුළුවන් නම් ඒව පුරුදු වෙච්ච විදිහක් තියෙනවා නම් අන්න එහෙම ඉන්න පුළුවන් නම් කොහොම හරි කරලා. අන්න හරි. පිගුදුනේ ඕක කොහොම වෙන්නේ පුරුදු කරපු නිසා ඔය මුළු සසරෙම පුරුදු කරපු එක කාරණාවක් තිබ්බා. ඒ තමයි ඔබට නිවි හැන හිල්ල ඉන්න ඕනි. ඔන්න ඕනකම තියෙනවා පිගුදුනේ දරුණුවටම. ඔය ඕනකම තියෙන නිසා ඒකට යටත් වෙන අනිත් ඔක්කොම ටික. ඊට පස්සේ මේ වනහන්න ගත්තට පස්සේ ඔබ ඕකට තව එකක් ඇඩ් කරගත්තා. මොකද්ද ඒ? මොකද්ද? ඉස්සර පිගුදුනේ ඔබට කාමයක් හැඟුණා නම් ඔබ ඕකට මොකද්ද කරේ? මුකුත් කරේ නැහැ ඉතින්. ඔබ ඒක වින්දුතුරි විඳා. ඔබ හිතුවා ඒක හොඳයි කියලා. ඔබට මොන හරි දෙයක් දැක්කට පස්සේ ඇහුවට පස්සේ සතුටක් හිතට දැනුණා නම් ඔබ මොකක් හරි කරාද ඒකට? නැහැ ඉතින් කොච්චර හොඳයිද මටත් මෙහෙම තමයි ජීවත් වෙන්න ඕනි. ඕක තමයි ඔබේ අවශ්‍යතාවය තිබුණේ. ඒ නිසා ඔබට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් දැන් මේ බණ හැවන්න ගත්තට පස්සේ මොකද උනේ? දැන් ඒකත් ප්‍රශ්නයක් වුණා. මොකද්ද? ඔබට අධිකලස සතුට දැනෙන එකත් අධිකලස දුක දැනෙන එකත් ඔන්න ඔය දෙකම ප්‍රශ්නයක් වුණා ඔබට බණ හන්න ගත්තට පස්සේ. දැන් ඒ නිසා ඔබ දහම ඇප්ලයි කරනවා ඔය තැන් දෙකේම. අධිකලස සතුට දැනෙන තැන් වලත් ඇප්ලයි කරනවා, අධිකලස දුක දැනෙන තැන් වලත් ඇප්ලයි කරනවා. පිඟුතුනේ ඔතන පොඩි වැරද්දක් එනවා. මොකද්ද? ඔබට හිතෙනවා මේ අධිකලස සතුට දැනෙන එක මට හොඳ නැහැ කියලා. ඒ කියන්නේ ඔබට මොකක් හරි කෑමක් එහෙම කද්දි ඔබට පිඟුතුනේ අධිකලස ඒකට සතුටක් හට ගන්නවා හිතේ. ඔබ කල්පනා කරලා බලනවා මේක හොඳ නැහැ මගේ නිවනට. ඒ නිසා මම කොහොම හරි කරලි ඉවරලා මේක නැති කර ගන්න ඕන කියලා ඉවර වෙලා. ඒකට දහම ඇප්ලයි කරලා ටක් ගහලා සෙටල් ඩවුන් වෙනවා. ඊට පස්සේ ඔබට හිතෙනවා දැන් හරි කියලා. මම කියන්නේ ඒක නෙමෙයි පිංගුදිනි. එතකොට හරිද? අධිකල සතුටක් දැනෙන්නේ නැහැ දැන් කෑම දැක්කට පස්සේ. ඒ කෑමත් සම්බන්ධව. දැන් ප්‍රශ්නේ විසඳිලාද ඔය තියෙන්නේ? ප්‍රශ්නේ විසඳිලා නැහැ පිංගුදිනි. පිංගුදිනි අධිකල සතුටක් දැනෙනවා කියන්නේ මූලික ප්‍රශ්නයේ ඉන්ඩිකේටර් එකක් ඔය. ඇත්තම ගියොත් එහෙම ඔය රාග ද්වේෂ මෝහ කියලා ඔබට දැනන අවස්ථාවක් තියෙනවා. ඔය රාග ද්වේෂ මෝහ කියලා දැනෙන අවස්ථාව කියලා කියන්නේ පිඟුතුනේ මේ අවිද්‍යා තෘෂ්ණා කියන දෙකට අදාළව ಜಾති ගොඩ නැගෙනවා කියන එක ඉන්ඩිකේට් කරලා දෙන, ඒක හඳුනා ගන්න පුළුවන් කරලා දෙන කාරණා තුනක් ඔය තියෙන්නේ. ඒක තාම තියෙනවා. ඒක තමයි එකෙන් කියන්නේ. මොකක් තියෙනවා කියලාද කියන්නේ? මේ අවිද්‍යා තෘෂ්ණා හරහා මේ ಜಾති හැදෙන වැඩපිළිවෙල මේක ඇතුලේ තාම තියෙනවා. ඒ නිසා තමයි පින්වතුනි ඔබට දෙයක් දැක්කට පස්සේ අධිකලස සතුටක් දැනෙන්නෙත්, දෙයක් සම්බන්ධව අධිකලස දුකටපත් වෙන්නෙත්. ඕකෙන් කියන්නේ පින්වතුනි ප්‍රශ්නේ තාම තියෙනවා කියලා. මිසක් ඕක ඔබ తాවකාලිකව අඩු කරගත්තා කියලා ඕකෙන් මුකුත් වෙන්නේ නැහැ. පින්වතුනි ඕක හරියට කළේ නැත්තම් වෙන්නේ ආයිත් සැරයක් සත්‍යය සෝදායිකෝ පවතිනවා කියන එකට කැමති වෙනවා. ඒ කිව්වේ මොකද ඒ කිව්වේ? නම් මේ මේ කියන එක පිංගුතුරි හරි මේක මේ මේක දහමිනුත් අපිට වෙන කියන්න වචන නැහැ. කියන්න වෙන්නේ එහෙම තමයි. නමුත් එහෙම කිව්වට මේක හරියට තේරුම් ගන්න ඕනි. මේකෙන් කියන්න පිංගුතුනි සත්‍යය සුවදායකව ජීවත් වෙනවා කියන තැනට යන්න නෙමෙයි මේ ධම තියෙන්නේ. සත්‍යයට පීඩාවක් ආවට පස්සේ ඒ පීඩාව නැති කරගෙන සුවදායි තත්වයට යන්න නෙමෙයි ධම තියෙන්නේ. මේ ධම තියෙන්නේ පින්වතුනි පීඩාව දුරු කරන්න. මොන පීඩාවද? මොකද්ද මේ පීඩාව කියලා කියන්නේ? මේ පීඩාව කියලා කියන්නේ සාසනයේ පින්වතුනි මේ දකින පීඩාවක් ගැන. මොකද්ද දකින පීඩාව? අන්න ඒක හොඳට අඳුර ගන්න ඕනේ. අන්න ඒ පීඩාව හොඳට අරමුණු කර ගන්න ඕනේ පිගදුරි. එතකොට ඔබට පුළුවන් දැනුත් පීඩාවෙන්න ඉන්නේ කියලා සිහිපත් කරන්න. අන්න ඒ පීඩාව හොයා ගන්න. දැන් ඔබගේ පීඩාව මොකක්ද? මේ ආමුදුරු මොනවා කියනද මන් දන්නේ. ඒක වෙන්න පුළුවන් ඔබගේ පීඩාව. මේ ආමුදුරුගේ බන ඉවර වෙන්න කීයටද දන්නේ? ඒක වෙන්න පුළුවන් ඔබගේ පීඩාව. දන්නේ නෑ නේද කියන්න බෑනේ. මොකක්ද දැන් අපිට තියෙන පීඩාව? ඔබගේ දැන් තියෙන පීඩාව මොකක්ද? අන්න ඒකයි මම කියන්න පිගතේ. මං කියන්නේ අන්න ඒක ගැන මම කියන්නේ. ඔබට හොම ප්‍රශ්නයක් එනවා කියලා කියන්න පිගතේ ඔබට මේ වෙලාවේ දහම ඇප්ලයි වෙන්නේ නෑ. මොකද ඔබට දහම ඇප්ලයි කරන්න අවශ්‍යතාවය නැහැ. මොකද්ද ඔබගේ පීඩාව දැන් තියෙන්නේ? ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. මොකද බිඟුතුනි මේ පීඩාව කියන වචنين කතා කරද්දී, දුක කියන වචنين කතා කරද්දී, තග්ගාල බිඟුතුනි අර ඔබට ජීවිතේ ආපු ප්‍රශ්නයක් තිබ්බ අනන්ත සංසාරය පුරා අන්න ඒක අරමුණු වෙනවා තග්ගාල. දුක්ඛ සමුදය ඥානය කියලා බුදුගෙන දේශනා කරනවා. ආය කියන පිළි නට්ටේන අනිච්චා කියලා කියනවා. ඔය කියන්නේ පිංගුතුනි දුක ගැන, ඔය කියන්නේ පිළීම පීඩාව ගැන කියන්නේ. ඔය පීඩාව කියලා කියන්නේ මේ අපේ ඔය ඔබට එන පීඩාව නෙමෙයි ඔය කියන්නේ. දැන් ඔබට මේ වෙලාවේ ඔබට පීඩාවක් එන්නේ නැති නිසා ඔබට දැන් ප්‍රශ්නයක් නැහැ. පිංගුතුනි හොඳට කල්පනා කරලා බලන්න දැන් ඔබට තියෙන පීඩාව මොකද්ද කියලා. ඔබ කල්පනා කරලා බලන්න. දැන් ඔබට මෙහෙම කරද්දි ටග්ගල් අරමුණු වෙලා එන්නේ නැත්නම් ඔබට තියෙන පීඩාව මොකද්ද කියලා. ඔබට පින්වතුනි ප්‍රශ්නයක් දැන් නැහැ විසඳන්න. විසඳන්න ප්‍රශ්නයක් නැති නිසා අවිද්‍යාව දුරු කරන්න ඔය හිතේ මොකුත් වැඩෙන්නේ නැහැ. ඒකයි වැඩේ. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. පින්වතුනි මේ වෙලාව ඔබට තියෙන පීඩාව මොකක්ද තියෙන පීඩාව? ඔබට තියෙන පින්වතුනි බලනවා කියන පීඩාව. එහෙම පීඩාවක් තියෙන ඔබට. ගතින් ඔබට තියෙන බලනවා කියලා පීඩාවක් මේ වෙලාවේ. ඈ එහෙම තියෙනවා පිංගුතුනි. ඔබට මේ වෙලාවේ පීඩාවක් තියෙන අහනවා කියලා පීඩාවක්. ඔබට මේ වෙලාවේ පීඩාවක් තියෙන දැනෙනවා කියලා පීඩාවක්. ඔබට මේ වෙලාවේ තියෙන හිතනවා කියලා පීඩාවක්. ඔබට මේ වෙලාවේ තියෙන මම තේරුම් ගන්නවා කියලා පීඩාවක්. මේ කියන ඔක්කොම වැටහෙනවා කියලා පීඩාවක් තියෙනවා. ඔය තියෙන ඔබගේ පීඩාවක්. මතකද අපි මේ සතියේ දෝ කොහෙද කතා කළා? එක්තරා කාරණාවක් ගැන. ඒ තමයි ඒ වෙලාවේ සත්‍යාව ගොඩනැගෙන්නේ ඒ වෙලාවේ ඇසුරු කරන දේවල් වලින්. මොනවද ඒ? අපි ඔන්න බලන්න උදාහරණයක් ගත්තොත් මේ වෙලාවේ ඔබට පීඩාවක් තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ කිව්ව මොකද්ද? බලනවා කියන පීඩාව. බලන්න ඒක හැදෙන හැටි. මෙන්න මේ බලනවා කියන පීඩාව. බලනවා කියන පීඩාව හැදෙන්න හේතු කියන්න බලන්න. කොහොමද බලනවා කියන පීඩාව හැදෙන්නේ? මේ අහන්නේ දුක්ඛ සමුදය. බලනවා අපි කියන පීඩාව කියලා කියන්නේ දුක. මේ ස්වාමීන් වහන්සේ අහන්නේ ඒ දුක්ඛේ සමුදය වෙන හේතු මොනවද කියලා. එකක් තමයි අවිද්‍යා තෘෂ්ණා. අනිත් එක තමයි විපාක. ඔන්න ඔය කියන හේතු දෙක නිසා පින්තුනේ මේ වෙලාවේ මෙන්න මේ කියන පීඩාව ගොඩනගෙනවා.
මේ විපාකේ මොකද්ද? මෙතන ඇහක් තියෙනවා. මෙතන රූපයක් තියෙනවා.
මෙන්න මේ ඇහැයි රූපේ දෙන්න ගැටිලා හදලා දෙනවා මොකද්ද? ඇහැයි රූපේ දෙන්න ගැටිලා හදලා දෙනවා විපාකයක්. මේ පෙනීමක් හදලා දෙනවා. මොකද්ද හදලා දෙන්නේ? පෙනීමක් හදලා දෙනවා. ඔය පෙනීම හදලා දෙද්දී හදලා දෙන වෙලාවේදී ඔන්න ඕකට අවිද්‍යා තෘෂ්ණා දෙකත් ඇවිල්ලා මොකද කරන්නේ? ඒකත් එක පැත්තකින් ඕකට හේතු වෙනවා. හේතු වුණාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ යාන්ත්‍රණයත් මේ යාන්ත්‍රණයත් කියන දෙකේම ප්‍රතිඵලයක් විදිහට මේ අවිද්‍යා තෘෂ්ණා කියන දෙකත් මේ විපාකයක් කියන එකත් ඔන්න ඔය දෙක එකට එකතු වෙලා මේ වෙලාවේ හදලා දෙනවා පීඩාව. මොකද්ද මේ පීඩාව? බලනවා කියන පීඩාව. ඇයි මේකට පීඩාව කිව්වේ? ඇයි මේකට පීඩාව කිව්වේ අපි? මේක තමයි පින්කසුනි වැරද්ද මේ වෙලාවේ තියෙන. මේක තමයි මේ වෙලාවේ නිරෝධ කළ යුත්ත. මේක තමයි මේ වෙලාවේ බුදුහාමුදුරු පෙන්වලා දීපු ප්‍රශ්නේ. මේක නිසා තමයි ඒ කියන්නේ දැන් මේක මේ වෙලාවේ හැදුනට පස්සේ මේක මෙන්න මේකට උදව් කරනවා. මොකටද? මේකේ බලනවා කියන පීඩාව හැදුන ගමන් පින්තුනි ඒකෙන් ඔප්පු කරලා දෙනවා යම් කාරණා ටික. මොකද්ද කාරණා ටික? මේ බලනවා කියල එකක් වෙනවා. මා විසින් බලනවා කියල එකක් කරනවා. ඒක සත්‍යයක්. ඒක ඇත්තක්. එහෙම දෙයක් තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන්නේ ඒක. ඔන්න ඔය කියන විශ්වාසය මෙහෙට ගොඩනගලා දෙනවා. ඒක මේක ඇත්තක් කියලා පෙන්වලා දෙනවා. මොකද්ද ඇත්තක් කියලා පෙන්වලා දෙන්නේ? වෙන් කරගන්න පුළුවන් කියන එක ඇත්තක් කියලා පෙන්වලා දෙනවා. වෙන් වෙච්ච දේවල් තියෙනවා කියන එක සත්‍යක් කියලා දෙනවා. වෙන් වෙච්ච තව දේවලුත් තියෙන බව ඇත්තක් කියලා මේ හිතට ඔප්පු වෙනවා. මේකට මේක වෙන හැම වෙලාවෙම. මේ පීඩාව හැදෙන හැම වෙලාවෙම මේක ඔප්පු වෙනවා. මේක ඔප්පු වෙනකොට මොකද වෙන්නේ? ඒකට තණ්හා වෙනවා. මොකට තණ්හා වෙන්නේ? ඔය කියන කතාවට තණ්හා වෙනවා. ඒ තණ්හාව තියෙනවා. අවිද්‍යාව වැඩි වෙනවා, තණ්හාව වැඩි වෙනවා. අවිද්‍යාව වැඩි වෙනවා, තණ්හාව වැඩි වෙනවා. ඔය දෙක වෙන අතරතුරේ මේ පැත්තෙන් දිගින් දිගට මොනව හැදෙනවද? පෙනීම කියන එක හැදෙනවා. ඒක නවත්තන්න පුළුවන්ද ඔබට? අයියා පිංගුතුනි මෙහෙමයි. බොහොම සරලව ගත්තොත් එහෙම මේ පෙනීම කියන එක පෙනීමක් මිසක් ඒක බැලීමක් නෙමෙයි. කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. බොහොම සරල උදාහරණයක් ගත්තොත් සරල ක්‍රමවේදයක් මේකට අනුගමනය කළොත් අපිට පුළුවන් පිංගුතුනි මෙන්න මේක බිඳ ගන්න. මේ උපදින හැඟීම නවත්ත ගන්න. ඔබ කොහොමද දන්නේ ඔබට ඇත්තටම පේනවද කියලා? ඔබ කොහොමද දන්නේ ඔය ඔබ බලනවා නෙමෙයි පේනවා කියලා? කොහොමද දන්නේ? කොහොමද ඔබ ඔප්පු කරගන්නේ? මේ මම බලනවා නෙමෙයි මේ පේනවා. මේ කොහොමද ඔප්පු කරන්නේ? මොකද ඒක ඔප්පු කරොත් තමයි පින්තුනි මේක හැදෙන එක නවතින්නේ. ඔප්පු කරන්න ඕනේ. කොහොමද ඔප්පු කරන්නේ? මේ බලනවා නෙමෙයි මේ පේනවා. බොහොම සරල ක්‍රමයක් තියෙනවා. බොහොම සරල ක්‍රමයක්. මේ බලනවා නෙමෙයි මේ පේනවා. කොහොමද කියන්නේ? පේන එක නවත්තන්න පොඩි වෙලාවකට. මේ බලනවා නෙමෙයි මේ පේනවා. කොහොමද කියන්නේ? පේන එක නවත්තන්න උත්සාහ කරන්න. ඔය පේන එක නවත්තන්න කො අපිට ඔප්පු වෙනවා. ඔබට ඒක නවත්තන්න බෑ කියලා. ඇයි? ඔබ ඕ බලාගෙන ඉන්න තවත් බලාගෙන ඉන්න පේන එක නවත්තන්න ඉති. ඇස් දෙක පියාගෙන. එතකොට බලන්න. නවතිනවද? ඒ පාර මොකක් පේනවද? ඈ? ඇස් දෙක වහපු ගම මොකද පේන්නේ? ඒත් පේනවා. ඒ වර රතු පාට පේනවා, කළු පාට පේනවා. ඒ කළු රතු අස්තරින් අර හාමුදුරුවෝ පේනවා. එහෙමද? ඒත් පේනවා නේද? මොකද්ද ඉතින් ඒකෙන් කියන්නේ? ඔය බලනවාද ඔය පේනවද? පේනවා. පේනවා කියලා කියන්නේ ඔබට තේරෙද මේ මොකක් හරි දෙයක්? අර අපි කියන්නේ වෙනවා කියලා. මේ පෘථිවිය කරගෙනවා. අපි ඒකට කියන්නේ නැහැ නේද? මම මේ ඉන්න ගමන් කරකෝ කරකෝ ඉන්නේ. එහෙම කියන්නේ නැහැනේ. අපි ඒකට නම් කියනවා මේක කරකිනවා කියලා. අපි කියනවා සූර්ය වටා පෘථිවිය භ්‍රමණය වෙමින් පරිභ්‍රමණය වෙනවා කියලා කියනවා. අපි කරන්නේ අපි කියන්නේ නැහැ නේද? මේ මම පරිභ්‍රමණය කරන ගමන් ඉන්නේ. ඒවට ඒව කියන්නේ නැහැ. ඒවට මොකද්ද කියන්නේ? ඒව මේ වෙනවා. අපි ගහකට වතුර දානවා. දානවට අපි මොකද්ද කියන්නේ? ගහ මේ වැවෙනවා. ගහ වැවෙනවා කියලා අපි කියනවා. අපි එහෙම නේද කියන්නේ? අපි සමහර දේවල් වලට බින්දින හරියටම වචන දානවා. නමුත් ඕනම දෙයකට දාන්නේ නැහැ. පේනව නෙමෙයි පිඟුතු. මේ බලනව නෙමෙයි ඔය. මොකද්ද වෙන්නේ? පේනවා. නවත් හිතෙන්නේ මොකද්ද දැන්? ඈ? බලනවා. බලන්න කොච්චර සරලව ඔබට බොහොම ඊසිලි අඳුර ගන්න පුළුවන්නේ පීඩාව. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනි බලනව වෙන්න බෑනේ. බලනව නම් දැන් මොනව කරන්න පුළුවන් වෙන්න ඕනේද? බලන එක නවත්තන්න. බල්ලෙක නවත්තන්න බෑනේ. දිගින් දිගටම පේනවා. කවදිනද ඔබට ඔය පේන්නේ? ඈ? මතක ඇති කාලයක් ගන්නකො. කොයි කාලයක් ඉදිරියේ ඔබට පේනවද? ඇහැ පේනකම පේනවද? නෑ නෑ මං අහන්නේ ඔබට මතක ඇති කාලෙක ඉඳලා කොච්චර කාලයක් ඉදිරියේ පේනවද පිඟුද? දන්නේ නැහැ හැමදෙරුනේ මතක ඇති කාලෙක ඉඳලා පේනවා. ඔබ කවදාවත් උත්සාහ කළේ නෑ ওই පේන එක පොඩ්ඩක් නවත්ත ගන්න. මොකට ඔබට එහෙම අවශ්‍යතාවයක් තිබුණේ? නෑ. නවත් පිඟුතුනි ඔය හැමදාම ඔබට හිතිච්ච කාරණාවක් තිබුණා බලනවා කියලා. නව බලනවා නෙවෙයි පිඟුතුනි පේනවා. ඒක තමයි දිත්තේ දිත්ත මත්තන් කියලා කියන්නේ. දැකීමක් වෙනවා කියලා කිව්වේ ඔය. බලනවා කියලා නෙමෙයි. දැකීමක් වෙනවා. කාටද දැකීමක් වෙන්නේ? දැකීමක් වෙනවා. කාටද වෙන්නේ? කාටවත් වෙන්නේ නැහැ. කවුරු වෙනුවෙන්ද වෙන්නේ? කවුරු වෙනුවෙන් වෙන්නේත් නැහැ. ඔබ කොහොමද ඒක දන්නේ? දැන් මේව නිකන් වචන වැඩක් නැහැ. ඔය දැකීම කියන එක කවුරු වෙනුවෙන්ද වෙන්නේ කියලා ඔබට පුළුවන් ප්‍රශ්නයක් නගන්න. ඔය දැකීම මා වෙනුවෙන්ද වෙන්නේ? හරි මා වෙනුවෙන් නම් ඔය දැකීම කියන එක වෙන්නේ පොඩ්ඩක් නවත්තන්න ඕක. බෑනේ. දැන් ඔබ මේ බලන්න මේකද මෙහෙම. දැකීම කියන එක ඔබ වෙනුවෙන් නම් වෙන්නේ ඔබ දකින්න කැමති දේවල් තියෙනවා අකමැති දේවල් කියලා කොටස් දෙකක් තියෙනවනේ. දැන් දැකීම ඔබ වෙනුවෙන් නම් වෙන්නේ මොනව විය යුතුයිද? මොන જાතියව විතරද පේන්න පුළුවන්? කැමති જાතියව විතරයි පේන්න පුළුවන්. නමුත් මොකද වෙන්නේ? අකමැතිවත් පේනවා, කැමැතිවත් පේනවා. එහෙනම් දැකීම වෙන්නේ ඔබ වෙනුවෙන් නෙමෙයි. එහෙනම් කවුරු වෙනුවෙන්ද වෙන්නේ? දැන් ඔබ මල් ගහක් ඉන්දනවා. අපි හිතමු අරලිය ගහක් ඉන්දෝ කියලා. ඒ අරලිය මලක පෙති කීයක් තියෙනවද? 8ක් කියමු. 5යි. පෙති 5යි. අපි හිතමු. දැන් ඔබ ඔබට කෙනෙක් ගෙනල්ලා අරලිය පැලයක් දෙනවා ඔබට තෑග්ගට උපන්දිනයට. ඔයා වෙනුවෙන්මයි මේ අරලිය පැලි කියලා දෙනවා. ඔබගේ කැමැත්ත තියෙන පෙති 8ක් එනවට මල්වල. දැන් ඔබ වෙනුවෙන්ම තමයි මේ මල් ගහ දුන්නේ. දැන් ඉන්දනවා. පෙති කීයක් එනවා? ඈ? පානෙන්නේ. ඉතින් ඔබ වෙනුවෙන් දුන්නට මුකුත් වෙන්නේ නැහැනේ වෙනසක්. දැන් ඔබට හිතෙනවා මේ පේන්නේ මා වෙනුවෙන් කියලා. මා වෙනුවෙන් පේන්නේ කියලා කිව්වට මොකද වෙන්නේ? එහෙනම් ඔබට අවශ්‍ය දේවල් පේනවා කියලා එහෙම එකක් නැහැ. හේතුව සැකසීච්ච ගමන් ඊට අදාළව පේනවා. නැවත ඔය පේනකොට හිතෙනවා මොකක් කරලාද? මේ මටයි පේන්නේ මේ කියලා. මම මේ කියන එක ඔබට හැඟීමට ඇවිල්ලා නැද්ද මේක? මටයි පේන්නේ කියලා හිතෙන්නේ නැද්ද? මේ මගේ ඇස් දෙකෙන් මේ පේන්නේ කාටද? මේ මගේ ඇස් දෙකෙන් මේ මට පේනවා මේ. ඔකේ ඔබ කියන්නේ අන්න අතන සරුංගලයක් යනවා. කොහොකෝ මට පේන්නේ නැහැ නේ. ඊර්වසේක ආවට පස්සේ කියනවා ආ මට පේනවා කියලා. ඒ කියන්නේ මේ ඇස් දෙක සේවය කරන්නේ කාටද? ඔය කියන විදිහට. ඈ? මගේ ඇස් දෙක කාට සේවය කරනවද? මගේ ඇස් දෙක මට සේවය කරනවා. ඒක මට ඕන විදිහට තියෙන්න ඕන කියලා කිව්වට එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ පිඟුතුනි. ඔය ඇහැ ඔබට ඕන විදිහට තියෙන්නේ නැහැ. ඔය ඇහැ ඔබට අයිතිත් නැහැ. ඔය ඇහැ ඔබ වෙනුවෙන් දේවල් පෙන්නනවත් නෙමෙයි. ඔය ඇහැ කියලා කියන්නේ කර්ම ශක්තියකුයි රූපයකුයි දෙන්න එකතු වෙලා විද්‍යාමාන වෙන ස්වභාවයක්. ඒ ස්වභාවය ඒ ස්වභාවයට අදාළ දේ කරනවා හේතු සැකසෙනකොට. කවුරු වෙනුවෙන්වත් කරනවා නෙමෙයි. ඕක තමයි ඔය කැමතිසේ නෑ කියලා එහෙම කියන්නේ. මේ ඔබ වෙනුවෙන් කරනවා නෙමෙයි ඔය එකක්ක. ඔය මම කියන කෙනාට කැමති විදිහට කෙරෙනවා නෙමෙයි ඔය. කෙරෙනවා. නමුත් ඇත්තටම ඒ වෙලාවට හිතෙනවා පින්තුනි බලනවා කියලා. මම තමයි මේකෙන් බලන්නේ කියලා. ඔන්නෝම යම් හැඟීමක් හැඟෙනවා නම් පින්තුනි ඒක තමයි ඔබට දැන් හැදිච්ච පීඩාව. බලනවා කියන පීඩාව. මේ කියන්නේ ජාතිය. ජාතිය කියනක පින්තුනි අපි හඳුන ගන්න ඕනි. ඒ වෙලාවට ඒකට ලස්සන නම් වැටි වැටි හැදෙනවා මේක ඇතුලේ. ඒකයි කියන්නේ පින්තුනි මාර්යා කොහෙද ඉන්නේ? ඉතින් මාර්යා තමයි. මාර්යා මේක ඇතුලේ ගොඩ නැගෙනවා පින්තුනි හොයා ගන්නවත් බෑ. ඒ එක එක නම් වලින් හඳුන්වන ඒ අවස්ථාවල් ඒ මායාව ඒ නම් වලින් හඳුන්වන මේ වෙලාව හැදෙන මායාව ඔබ හඳුන්ව ගන්න මොකකින්ද? බලනවා කියන එකේ. බලනවා කියන එක තමයි මේ වෙලාව ඔබට හැඟෙන්නේ. ඕක තමයි මේ වෙලාව ඔබට තියෙන පීඩාව. ඔබ ප්‍රතිකර්ම කරන්න ඕන මොකටද? ඔන්නේ පීඩාවට. ඊට පස්සේ තව පීඩාවක් තියෙන මොකද්ද? ඔබට තියෙන ඇහෙනවා කියලා පීඩාව. ඒ පීඩාව නැද්ද? ඇහෙනවා කියලාද පීඩාව තියෙන මොකක්ද තියෙන්නේ? අහනවා කියලා එකක් එනවා. මේ බණ ටික දැන් කවුද අහගෙන ඉන්නේ? ඈ? මේ අහගෙන ඉන්නේ බණ ටික. ඔන්න ඔය හැදෙන අනිත් පීඩාව. අහනවා කියලා එකක් හැදෙනවා. ඔය හැදෙන පීඩාව. ඕක තමයි සාසනේ පීඩාව කියලා කියන්නේ. ඕක තමයි සාසනේ දුක කියලා පෙන්නන්නේ. ඕක තමයි සාසනේ නිරෝධ කළ යුත්ත කියලා පෙන්නන්නේ. ඒ වගේ ඔබට හිතෙනවා පිටින් ඕක තම කවක් නැහැ කියමුකෝ. ඕකේ තියෙන ඇඩ්වාන්ස් වර්ෂන් එක. එදා මේකදී මේ නාම ධර්මත් එක කරන ගනුදෙනුව ඔබට හිතෙන බොහොම දරුණුවට මේ මම කල්පනා කරනවා කියලා මේ කියන දේවල් ගැන මේ හිතෙනව නේද? මේ හාමුදුරුව කියන දේ ගැන මේ මම මේ කල්පනා කර කර ඉන්නවා. මේ කල්පනා කරනවා. කවුද කල්පනා කරන්නේ? ඔබ කල්පනා කරන්නේ. ඒ කල්පනා කරන ඇතුළෙන් වෙනස් කරන්නේ කවුද? දැන් අරක ගැන කල්පනා කරා. දැන් මම ඒ කල්පනා දැන් මම මේක ගැන කල්පනා කරන්න ඕනේ. දැන් මම ඕක නෙමෙයි මම අන්න අරක ගැන කල්පනා කරන්න ඕනේ. ඔය මොකද්ද කල්පනා කරන්නේ? ඕක නෙමෙයි මේක කල්පනා කරන්නේ. ඔහොමත් ඇතුලෙන් හැදෙනවා. මේ වෙනෝනේ. ඔය gedarak ගැන නෝය කල්පනා කරන්නේ. මේ බණ ටික ගැන කල්පනා කරන්නේ මොනවද මිනිස්සු හිතන්නේ? එහෙම හැදෙනව නේ ඇතුලේ. ඔය මොකද්ද ඔය වෙන්නේ? ඔය පීඩාව නෙමෙයිද? ඔය පීඩාව. ඔබට ඔය හිතෙනවා අපි කියන්නේ මේ කල්පනා කරනවා කියලා පීඩාවක් හැදෙනවා. හිතනවා කියලා පීඩාවක් හැදෙනවා. ඔය ඔක්කොම જાතියි. මට කියන්න බින්දුනි කල්පනා කරනවා කියන පීඩාව හැදෙන්නේ කොහොමද? අවිද්‍යාව තෘෂ්ණායි විපාකයි සම්බන්ධ වෙන්න ඕනේ. මොකද්ද විපාක? කල්පනා කරනවා කියන්නේ මොකක්? කල්පනා කරනවා කියලා කියන්නේ බින්දුනි අරමුණක් විජානනය වෙන එකට. ඒ කියන්නේ එනවා මොකක් හරි අරමුණක් ඒක විස්තර විග්‍රහ වෙනවා. ඕකට තමයි කල්පනාවක් කියලා අපි කියන්නේ. දැන් ඔබ කෙනෙකුට කිව්වොත් එහෙම පොඩ්ඩක් ඉන්න බලන්න මම කල්පනා කරලා කියන්නම් කියලා. මොකද්ද ඔය කරන්නේ? තව පොඩ්ඩක් විස්තර කියන්න. තව පොඩ්ඩක් විස්තර කියන්න. තව මොන හරි තොරතුරක් කියන්න. ඔය කරන්නේ පිටුතුනි අරමුණු වලට එන්න ඉඩ දෙනවා. අරයට කියනවා තව දේවල් මට කියන්න කියලා. ඒ කියනකොට මොකද වෙන්නේ? මෙන්න මේ හරහා අරමුණු වෙනවා. මේ අරමුණු වෙනකොට මොකද වෙන්නේ? පිටුතුනි එන අරමුණ ගැන මොනව වෙනවද? විග්‍රහ වෙනවා. අරමුණක් ආවොත් විග්‍රහ වෙනවා. අරමුණක් ආවොත් විග්‍රහ වෙනවා. කවුද ඕක කරන්නේ? අරමුණක් ආවොත් විග්‍රහ වෙන වැඩේ කවුද කරන්නේ? හිත කරන්නේ. අරමුණක් ආවොත් විග්‍රහ වෙනවා. කොහොමද ඔබ දන්නේ එහෙමමයි වෙන්නේ කියලා? කවුරු කියන්නේ තද පිළිගන්නේ? ඔබ කොහොමද අරමුණක් ආවොත් විග්‍රහ වෙනවමයි මේක මේ හිතක රාජකාරියක්මයි මේ සිද්ධ වෙන්නේ කියලා කොහොමද ඔප්පු කරගන්නේ? බොහොම සරල ක්‍රමයක් තියෙනවා කලින් කිව්වේ. ඔය විග්‍රහ වෙන එක පොඩි වෙලාවකට මොනව කරන්නද? නවත්තන්න. මේ ස්වාමීන් වහන්සේ කියන එක කල්පනා කරන එක පොඩි වෙලාවකට නවත්තා. ඒක නම් කරනවා වගේ මට පේනවා. පොඩි වෙලාවකට මේ කියන එක කල්පනා කරන එක නවත්තා. ඒතර බොන මොකද්ද තේරෙන්නේ ඒකේ? මොකද්ද වැටහ ගන්න තියෙන්නේ? මේ කල්පනා කරනවා නෙමෙයි. මේ කල්පනා වෙනවා. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියලා කිය ඕනෝකට. මේ කල්පනා කරනවා නෙමෙයි. මේ කල්පනා වෙනවා. කොහොමද දන්නේ? මම හාමුදුරනේ දැන් අවුරුදු 5 උත්සාහ කරනවා අරමුණක් එනකොටම ඒක කල්පනා වෙන එක නවත්තන්න. මට අදටත් බැරි වෙලා තියෙනවා අරමුණක් එද්දි ඒක කල්පනා වෙන එක නවත්ත ගන්න. ඒ නිසා මට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම පැහැදිලි මේ මා වෙනුවෙන් කල්පනා කරනවත් මම කල්පනා කරනවත් කල්පනා කිරීම මමවත් එහෙම ගන්න නෙමෙයි මේ වෙන්නේ. කල්පනාව කියලා කියන්නේ මේ සබහා දහමට ඇහෙති ස්වභාවික ක්‍රියාවලිය. ඒක හේතු සැකසෙනකොට සිද්ධ වෙනවා. කොහොමද දන්නේ? මම ඒක නවත්තන්න උත්සාහ කරා. නවත්තන්න උත්සාහ කරන හැම වෙලාවෙම ඔප්පු වෙච්ච කාරණාවක් තිබුණා මට ඒක නවත්තන්න බැරි බව. ඒකෙන් තේරුම් ගත්ත දෙයක්. මේක සබහා දහමට අහිති ස්වභාවික ක්‍රියාවලියක්. ඒ නිසා ඕක වෙන් කරගන්න එක වැරදි කියලා. ඕක වෙන් කරන්න බැරි බව. නමුත් ඒක ගැන නොදන්නකම නිසා ඒක වෙන් වෙලා ඒක මම කරනවා කියලා හැඟීමක් හැදෙනවා. ඒක වෙන් වෙච්ච බවක්. ඒ කියන්නේ කල්පනා කිරීම එක පිංගුතුරි වෙන් වෙලා හැඟෙනවා මම කියලා. දෙන්නා. ඒ කියන්නේ කල්පනා කිරීම කියන සංසිද්ධිය ලෝකෙට උදා වෙනවා. අපි දුම කල්පනා කිරීම කියන එක ඔන්නෝම අපි පහක් කියලා ගත්තා කියලා. නික අපි ගමු. දැන් මේ හොයන්න ඕනේ නැහැ. ඉතින් මේ ඒ පහ මොකද්ද? මේ මං කියන්නේ. උඩ මේක තේරෙනවා මේ කල්පනා කරනවා කියන එක. ඒක ෆොටෝ එකක් ගහලා පෙන්නන්න බෑ. මෙන්න මේක කල්පනා කරන්න කියලා. ඔබට තමයි ඒක ගෝචර. කල්පනා කරනවා කියන එක ඔබ දන්නව නේද? අන්න ඒක ගැන මේ කියන්නේ. අන්නේ කල්පනා කරනවා කියන එක කියලා කියන්නේ කෑලි පහක් නම්. දැන් ඔබ දැන් මේ මල් පෝච්චි ගැන කතා කරන්නේ. දැන් මෙතන මල් පෝච්චි කියලා එකක් තියෙනවද? නැත්නම් මොකක් තියෙන්නේ? දැන් ආලා මේවා මේ මල් පෝච්චිලත් එපා වෙලා ඇති. මේක උදාහරණ ගන්න එපා වෙනවා ඇති මේ මල් පෝච්චි නะ. එතන මොකක්ද කියන්නේ? මෙන්න මල් පෝච්චියක් තියෙනවා. මේ මල් පෝච්චියක්ද මේ? නෑ. මොකද මේකට කියන්නේ? මේක මේ හේතු සමූහයක්. අපි එහෙම කියනවා. නෑ ඉෆෙක්ට් එකක් කියලා කියනවා. එතන අපි මේකෙන් තේරුම් ගන්න මෙතන මල් පෝච්චියක් කියලා ගන්න නෑ කියලා. එහෙනම් මොනවද මෙතන අපි විද්‍යාමාන වෙන කාරණු? මල් ටිකක් තියෙනවා, ලී කෑල්ලක් තියෙනවා, ඔය කොළ ටිකක් තියෙනවා, ඔය ටික තමයි තියෙන්නේ. ඔය ටිකේ එකතුවට අපි කියනවා මල් පෝච්චියක් කියලා. එහෙනම් කල්පනාව කියලා කියන එකත් ඔන්නෝම ගන්න පොඩ්ඩක් අල්ලලා බලන්න අමාරු දන්නේ නෑ හොයාගන්න. කල්පනාව කියලා කියන්නේ මේ රූප ධර්මයක්. ඔය මොකද්ද? ඔය නාම ධර්මයක්. ඒ නාම ධර්ම ගොඩක එකතුවක් ඔය කල්පනාව කියලා හඳුනගන්නේ. මේ මොනවද? මේ රූප ධර්ම ගොඩක එකතුවක්. අරක නාම ධර්ම ගොඩක එකතුවා ස්කන්ධය. අපි ඒක කල්පනාව කියන එකෙන් හඳුන ගන්නවා. මේක හඳුන ගන්න මල් පෝච්චිය කියන එකෙන්. අරකට කියන අපි කල්පනාව කියලා නම තමයි ඒකට වැටෙන්නේ. සුද්දෙන්නම් think කියලා කියනවා. අපි කියන්නේ හිතනවා කියලා, කල්පනා කරනවා. චීන මිනිස්සෙන් නම් ෂියාව් කියලා කියනවා. හිතනවා කියන එක. මේ හිතනවා මේක. කල්පනා කරනවා. එතකොට ඒක නාම ධර්මයක්. අන්න ඒක තමයි මේ තියෙන්නේ. දැන් ඔබ දන්නවා පිටුනේ එහෙනම් ඒතර මේ හේතු සමූහයක් තමයි. ඒක අඳින්න බෑ මේ වගේ. නාමනේ. හේතු සමූහයක්. තමයි ඔය කල්පනා කරනවා කියලා මේ තේරෙන කොටස. දැන් මොකද්ද මේ වෙන්නේ එතකොට? මේ කල්පනා කරනවා කියන එක ගැන හරිතොරතුරු නොදන්නකම නිසා අවිද්‍යාව තුෂ්ණා ක්‍රියාත්මක වෙන නිසා කල්පනා කරනවා කියන එක වෙන් වෙලා හැංගෙනවා. කවුරු කියලාද එකක් විදිහට. ඔය කල්පනා වෙනව නෙමෙයි කල්පනා කරනවා කියලා එකක් විදිහට හැංගෙනවා ඒක. මෙන් වෙලා හැංගෙනවා. ඒ කියන්නේ සත්වයා මේ වෙලාවේ ගොඩ නැගෙන මොකක් උපාදාන කරගෙනද? මේ වෙලාවේ ඔය ගොඩනැගෙන සත්වයව හැදෙන්නේ මොකක් උපාදාන කරගෙනද? ඔය කල්පනාව කියන ටික වෙන් කරගෙන සත්වයා ගොඩනැගෙනවා. ඒ නිසා තමයි ඔය හිතන්නේ මේ මම කල්පනා කරනවා කියලා. අපි එද කතා කරේ මතකද මිගුනි? සත්ව කියන හැඟීම හදන්න බෑ විපාකයක් නැතුව. අවිද්‍යාව තෘෂ්ණා විතරක් තිබ්බහම එහෙම හදන්න බෑ. අවිද්‍යාව තෘෂ්ණා කොහෙද ක්‍රියා මොකක් හරි දැනක ක්‍රියාත්මක වෙන්න බෑ. අන්නේ ටික අහු වෙනවා. දැන් මේ අපි කිවි මේ රූපේ අරමුණ ආවට පස්සේ මොකද හිතෙන්නේ? මේ රූපේ මම කියලා හැඟෙනවා. ඒ කිවි මොකද්ද? මේ රූපේ වෙන් වෙනවා. හිතනකොට මොකද වෙන්නේ? ඕකෙම අනිත් එක. හිතනවා කියන එක වෙන් වෙලා හැඟෙනවා. මේ කල්පනා කරනවා කියන එක වෙන් වෙලා හැඟෙනවා. එතකොට තමයි ඔය හිතෙන්නේ මේ මම මේ කල්පනා කරන්නේ කියලා. නමුත් පිංගුතුනි ඕක අපි බින්දින්න ඕනි. ඕක බින්දොත් පිංගුතුනි මෙන්න මේ ජාතිය නිරෝධ වෙනවා. ඔය කල්පනා කරනවා කියන ජාතිය නිරෝධ වෙනවා. මේක බින්දින්න තියෙන හොඳම ක්‍රමය තමයි අනිච්ච දුක්ඛ අනාත්ත. අපි ඇප්ලයි කරලා බලනවා මෙතනට අනිච්ච. ඒ කිව්වේ මේක හේතුන්ගේ ඵලයක් කියලා අපි කල්පනා කරලා බලනවා. කොහොමද කියන්නේ හේතුන්ගේ ඵලයක් කියලා? අපි බොහොම කෙටි ක්‍රමයක් ඔබට කිව්වා. නිකන් පහසු විදිහක්. එක එක විදිහට බලන්න පුළුවන්. තව පහසු විදිය මොකද්ද? ඔය කල්පනා වෙන එක පොඩි වෙලාවකට නවත්තන්න. පිඟුතුනි ඔබගේ පුතා ඔබ කියන එක අහන්නෙම නැත්තම් ඔබ කියනව නේද මොකද්ද කියන්නේ? ඔබගේ පුතා ඔබ කියන එක අහන්නෙම නැහැ. තුව දිගටම ඕක කරනකොට ඔබ කියන පුතාට ලස්සන කතාව. තෝනම් කියම්බා. ඔබ කියන එක පුතා අහන්නෙම නැහැ. ඒක අහන්නේ යාළුවෝ කියන එක. ඔබ කියලා 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 බැරිම තැන අන්තිමට කියන මොකද්ද? තෝනම් කියන්නේ. නැනම් මගේ එකෙක් වෙන්න බෑ. ඔබ මගේ එකෙක් වෙන්න බෑ. ඔබ වෙන කාගේ හරි එකෙක්. එහෙම කියනවනේ. හරි හරි කමන්නේ. හරි හරි කියන්නේ. ඔබ ඉතින් එහෙම කියන්නේ නැහැ. එහෙම කියනවා පින්සුනේ. ඒ ඒ මොනෝ වුණාට පස්සේද එහෙම කියන්නේ? මේ කියලා උත්සාහ කරනවා මේ මං කියන මොකුත් අහන්නේ නැහැ නේ මේ මිනිහා. එතකොට තේරෙයි අපි කියනවා හිතින් උඹනම් මගේකින් නම් වෙන්න බෑ. මම මේ වෙන එකකින්. අන්න ඒ වගේ තමයි. කල්පනා කරනවා කියන මේ ලෝක ධර්මතාවය කල්පනා කරනව නෙමෙයි. කල්පනා වෙනවා කියන මේ ප්‍රොසෙස් වෙනවා කියන නැත්නම් මේක හිතෙනවා කියන මේ ලෝක ධර්මතාවය දැනට ඒක ගැන නොදන්න කම නිසා කවුරු බවට පත් කරන් දින්නේ? ඒක මම බවට පත් කරන් ඉන්නේ. දැන් එහෙනම් ඔබට ඕනි නම් ඒක මම වෙන්න බෑ. මේක මේ අනුන්ගේ එකෙක් කියලා අර පුතාව රිජෙක්ට් කළා වගේ. ඕක රිජෙක්ට් කරන්න නම් ඕක ගැන කොහොමද හිතන්න ඕනේ? උත්සාහ කරලා බලන්න ඔබ කියන්නේ ඕක අහනවද කියලා. අර පුතාට කිව්වා වගේ. ඌට කියනවා 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 කියන ඌට කොච්චර කිව්වත් ඒක කරන්නේ ඒකට ඕන වැඩේමයි. එතකොට අපිට තේරෙනවා මූ නම් මගේකෙක් වෙන්න බෑ. මූ මගේකෙක් නම් මං කියන ගහන්න බෑ. මං කියන මුකුත් අහන්නේ නැහැ. එහෙනම් මූ මගේකෙක් වෙන්න බෑ. මූ වෙන කාගේ හරි එකෙක්. අන්න එහෙම පිංගුතුනේ පුතාට දාපු ධර්මයේම අපිට දාන්න පුළුවන් කල්පනා කරනවා කියන එකට. කොහොමද දාන්නේ? ඔය ඉන්න ගමන් හිතලා බලන්න. ඔය කල්පනා වෙන එක මොනව කරන්නද උත්සාහ කරන්නේ? ඔක නවත්තන්න උත්සාහ කරන්න. ඔක නවත්තන්න උත්සාහ කරන්න, අලුතෙන් පටන් ගන්න උත්සාහ කරන්න. ඔබට ඔක කරන්න උත්සාහ කරන ඔබට තේරෙයි මේක කරන්න බෑනේ කියලා. කොච්චර උත්සාහ කළත් ඔබ මුළු ජීවිත කාලෙම උත්සාහ කරත් වෙනුදිනේ ඔබට ඔක වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ අරමුණක් එනකොට මොන වෙනවද? ඒකට අදාළව මොකක් හරි එකක් කල්පනා වෙනවා. වෙනවද නැද්ද පින්වතුනි? ආ. ඔබට ඔන්න ඔය විදිහට දිගින් දිගටම මේක ගැන හිතන්න ගන්නකොට මොකද වෙන්නේ? ඔය කල්පනා කරන එක ගැන ඔය හිතේ දෘෂ්ටියක් හට ගන්න ගන්නවා. මේක මමයි ගන්න පුළුවන් එකක් නෙමෙයි. මගේයි ගන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් මේ කාගේද? මේ විද්‍යාමාන වීම අනුන්ගේ එකක්. ඒක මට අදාළ එකක් නෙමෙයි. ඒක මම ඉන්නවා ඒක මට අදාළ නැද්ද? එහෙම නෙමෙයි මේ කියන්නේ. මොකද ඕකෙම තමයි ඔබ හැදෙන්නේ. මොකද ඕක ඔයලාට නැත්තම් ඔබත් නැහැ. මොකද කල්පනා කරන වෙලාවට ඔය කල්පනා කිරීම කියන එකෙන් ඔබෝ අයින් කරලා පැත්තකින් තියන්න බෑ වෙනතන. එහෙම හිතුණාට මොකද කල්පනා කිරීම කියන එක ඒ වෙලාවේ නැත්තම් ඉතින් ඔබ හැදෙන්න මැටීරියල් එකක් නැහැ නේ ඒ වෙලාවට. ඉතින් ඔබ කොහොමද නැහැ එතකොට. ඒ කියන්නේ තේරෙනවද? මැටීරියල් එකක් නැහැ නේ. එතකොට අපි කියන මේ මැටීරියල් එක ඔබට අදාළ එකක් නෙමෙයි කියලා. ඕක තමයි පිටුරේ කැමතිසේ නැහැ කියලා කිව්වේ. ඒක තමයි අනිච්චයි කියලා කතා කරන්නේ මේ. ඕක තමයි හේතුඵලයි කියලා කතා කරන්නේ. ඕක තමයි එවැනි දේවල් වෙන් කරන්න බැරි බව කතා කරන්නේ. එකක් විදිහට වෙන් කරන්න බෑ ඔය එකක්ක. ඔක්කොම හේතුඵල. දැන් ඔබ ඕක කතා කරද්දී බින්දුනේ ඔබගේ ප්‍රශ්න කෝටියක් විසඳෙනවා. ඔබගේ ප්‍රශ්න කියලා කිව්වේ 11 මහගින නිරෝධ වෙනවා. කල්පනා කිරීම කියන එක බින්දුනේ කල්පනා කරනවා කියන එකෙන් හිත අතහැරලා මිදලා ගියොත් ඒ කිව්වේ කල්පනා කරනවා කියන එක වෙන් කරන එක නැවැත්තුවොත් කල්පනා කරනවා කියන එකට අදාළ 11 මහා ගිනිනි හටගත්තා නම් ಜಾති හටගත්තා නම් ඔය සියලු දුක් සියල්ල නිරෝධ වෙනවා බලන්න මේ ප්‍රශ්න බලන් ගන්න විදිය දැන් තව එකක් අපි ගමු උදාහරණයක් කතා කරනවා කියලා හිතනව නේද කතා කරනවා කියලා හිතන වෙලාවට කවුද මොකද්ද පීඩාව මේ කතා කරනවා කියන හැඟීම තමයි ඔය වෙලාවේ පීඩාව කතා කරපු එක වැරදුනා ඒ නිසා ඒක බැන්න බැන්න නිසා මට කේන්තික ඒක තමයි පීඩාව. ඒකෙත් ඔබ එහෙම ගත්තර කමක් නැහැ. දැන් ඔබ තව පොඩ්ඩක් ඉස්සරහට එන්න. කතා කරනවා කියලා හැඟෙනවා. හරිද වැරදිද ඔය හැඟෙන හැඟීම? කතා කරනවා කියන හැඟීම හරිද වැරදිද? වැරදිද පිටුතර. කතා කරනව නෙමෙයි කතා කෙරෙනවා. හොඳම උදාහරණයක් ගත්තොත් දැන් මේ ස්වාමීන් වහන්සේ කියද්දී ඔය හිතේ වචන ගොඩනගින්නේ නැද්ද? වචන ගොඩනගින්නේ නැද්ද? දැන් ගොඩ නැ කියලා කිව්ව නේද? ඒ කොහොමද කිව්වේ? ගොඩ නැගෙන නිසා කිව්වේ. ඔය ගොඩ නැගෙනකොටම පින්තුණි තව හිතක් ගොඩ නගනවා කාය සංකාරවලට. ඒ දෙන්න එකට එකතු වෙච්ච ගමන් අර ඇතුලේ ගොඩ නැගෙන වචන ටික මොන වෙනවද? එළියට එනවා. ඒ තමයි ඇහෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට කාය සංකාරයට අදාළ ටික ගොඩනගින්නේ නැහැ වචී සංකාරයට ඇතුලේ සිද්ධ වෙනවා. ඔය දෙන්න එකතු වුණාම පස්සේ එළියට සද්දයක් විදිහට එන්නේ. නැත්නම් එන්නේ නැහැ. ඔබ ජීවිතේ වැඩිපුරම කතා කරලා තියෙන හිතින්ද කටින්ද? හ්ම්? සමහරවිට කටින් කතා කරන්න කිව්ල වැඩ වරද්ද ගන්නවා. නමුත් හිතින් හැමතිස්සෙම කතා කරනවා. මේ ඔබගේ භාෂාවට අදාළ වචන ගොඩනගෙනනේ ඇතුලේ. නැද්ද? ගොඩනගන්නේ නැද්ද? එහෙනම් කතා කරනවද කතා කෙරෙනවද අනවත්තන්නේ එහෙනම් ඔය ඔබගේ වචන වලින් ඔය ඇතුලෙන් ඔය කතා කරන එක නවත්තා නවත්තන්නේ බෑනේ හාමුදුරුවනේ කියලා එකකුත් ඇතුලේ හදනවනේ ඒකනේ හාමුදුරුවනේ කියලා ඒ පාර හැදුනනේ ඒකනේ හාමුදුරුවනේ කියලා ආය හැදුනනේ ඒකනේ හාමුදුරනේ ආයෙත් හදුණනේ අය කවුද හදන්නේ දන්නේ හාමුදුරනේ අය හැදෙනව නේද හාමුදුරනේ තින්ගුතුනි දියල්ල පහළට ගලනවා වගේ ගංගාව පහළට ගලාගෙන යනවා වගේ හේතු සැකසුණාට පස්සේ ඔය ඵල උදා වෙනවා ඔය මුකුත් කරන්න බෑ ඒකයි කියන්නේ ඒවා අත්හැරලා මිදිලා යන්න කියලා ඒක ඔවා වෙන් කරගෙන ඉන්නවා ඒ මම කියලා. දැන් ඔන්න බලන්න. එහෙනම් ඔබට තේරෙන්න ඕන දෙයක් තමයි අර තමන්ගේ පුතාට බයිනවා වගේ. මොකද්ද කරන්නේ? බයින්න නෙපා ඈ. උත්සාහ කරලා බලන්න. වචන ගොඩ නැගෙනක නවත්තන්න. එතකොට ඔබට තේරෙනවා කාලයක් යනකොට මොකද්ද? මේකනම් නවත්තන්න බෑ. එහෙනම් මේක කාට අහිති කොටසක්? සෝභාදහමට අහිති කොටසක්. ඔන්නෝම කරනකොට බින්දුනේ සෝභාදහම් බවට පත් වෙනවා ওই මුළු පද්ධතියම. ওই මුළු පද්ධතියම සෝභාදහම් බවට පත් වුණා කියලා කියන්නේ රාතන් වහන්සේව. එදින යන මොකුත් නැහැ. මේ ඔක්කොම සෝභාදහමට අහිති ස්වභාවික වැඩක් මේ වෙන්නේ. මේක නිකන් කටවචනෙට කියලා වැඩක් නැහැ. මේක ඔප්පු කරන්න ඕනේ. දැන් ඔබ ඔහොම කරද්දි බලන්න වෙන මෙහෙම වෙනවා. දැන් ඔබ ඔප්පු කරගත්තු බලන්න විසදෙන ප්‍රශ්න කන්දරා කොච්චරද කියලා. මේ කතා මේ වචන ගොඩ නැගෙනවා කියන එක මේ කතා කරනවා කියන්නේ කතා කෙරෙනවා කියන එක මේ ස්වභාවික සංසිද්ධිය මේක නවත්තන්න බෑ කවර කවදාවත්. මේක වෙනසක් කරන්නත් බෑ. ඔන්න ඔය අවබෝධයටපත් වෙනකොට මොකද වෙන්නේ? මේ කතා කරනවා කියන එකට අදාළව අයිතිවාසිකම් ගොඩ නැගින්න ගන්නේ නැතුව යනවා. කාලයක් යනකොට වෙන් කරගන්නේ නැතුව යනවා. දැන් බලන්න ඕක වෙන් කරගත්ත නිසා මේ ලෝකේ වෙලා තියෙන නිර්මාණ කොච්චරක් තියෙනවද කියලා තියෙනවා කතික තරංග. කතික තරංග තියෙනවා. ඔය කතික තරංග වල මොකද්ද වෙන්නේ? ඔන්න කතිකේක ඉන්නවා. ඒ කතිකයාගේ වචන ගොඩ නැගෙන්නේ කොහොමද? අරමුණු වෙනකොට ඊට අදාළව වචී සංඛාර ගොඩ නැගෙනවා. වචන ගොඩ නැගෙනවා ඇතුලේ. දැන් මේ මිනිස්සයා නොහොත් ඒ හිත මේක ගොඩ නැගෙන එකක් කියලා දන්නේ නැහැ. මොකද බන අහලා නැහැ. මේ ලෝකේ අනිත්‍යයි කියලා දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා මොකද කරන්නේ? අර කතා වෙනවා කියන එක වෙන් කරගන්නවා. කවුරු කියලාද? ඒ එයා කියලා. එතකොට දැන් මේකේ වචන ගොඩ නැගෙනකොට එයාට හිතෙනවා මේ කතා කරන්නේ කවුද? මේ මම කතා කරන්නේ මේ කතා කරපු ටික කාගේද? ඒ කියන්නේ අතීතයේ යමක් උදා වුණා නම් ඒ උදා වුණේ මම. දැන් උදා වෙන්නේත් මම. අනාගතේ උදා වෙන්නේත් මම. එහෙනම් කලින් කතා කළේ කවුද? මම කතා කළේ. ඒ කතාව කාගේද? ඒ කතාව මගේ. ඒ කතාව මම. ඒ කතාව මගේ ආත්මේ. දැන් කතා කරන්නේ ඒත් මම. ඒ නිසා අපි මුතුනි අහක යන කතා කිරීම කියන එක වෙන් කරගෙන එක්කෙනෙක් ඉන්නව වැජපිලා. එයා දැන් මේ අහක යන එකකට දැන් තෑග්ගක් දෙන්න යන්නේ. මේ කතික තරගයේ ජයග්‍රහණය ලබන්නේ මෙන්න මේ කෙනා කියලා. මේ සබහා දහමට ඇහිති කතාවලට තෑග්ගක් දෙනවා. ඒක දෙනකොට එයා ගන්නවා එයාට දුන්නා කියලා. කතික තරඟ. ඒ වගේම තමයි සමහර කෙනෙක් එයාගේ කතාවට කෙනෙක් මොනවාරි කිව්වොත් එහෙම එයාට මොකද වෙන්නේ? හරි හිතරි දෙනවා. ඒ වගේම තමයි තව කෙනෙක් මං කියන එක කවුරු ගණන් ගන්නෑ නේ. ඔබට මේ ප්‍රශ්න ලොකුට ඇති. මේ මගේ වචනෙට කිසි තැනක් නෑ නේ. මං කියනේ බල්ලෙක්වත් අහන්නේ නෑ, බල්ල අහන්නෙත් නෑ. ඌත් අහන්නේ අපේ මහත්තයා කියන එක. මං කියන කිව්ව අහන්නෙත් නෑ. අපේ පොඩි උන් මං කියන වචන අහන්නෙත් නෑ. මගේ වචන වලට කිසි ගරු කිරීමක් නෑ නේ. මගේ වචන කවුරුත් ගණන් ගන්නෑ නේ. මං කොහොමද මගේ වචනේ උඩට ගන්නෙ? මැන මැන මොනව කරගන්නවද? උස්ස ගන්න උත්සාහ කරනවා. මේ ලෝකෙට අහිති සබහා දහමට අහිති මේ ස්වභාවික කාරණා කියලා නොදන්න කම නිසා ඒවා වෙන් කරගෙන ඒවා මැන මැන, ඒ කියන්නේ වෙන් කරගෙන ඒකට වටිනාකමක් දාලා ඒවා අනිත් ඒවා අතරේ මොනව කරනවද? උස්ස ගන්න හදනවා. මැන මැන උස්ස ගන්න එක කවුද? අන්නේයා. මැන මැන උස්ස ගන්නවා. වචන මැන මැන උත්ස ගන්නවා. ඒ මයින්නේයි හැමතිස්සෙම වෙන් කරලා ගන්නවා. ඒ මම කියලා. ඒ මගේ කියලා ගන්නවා. මේ කොහෙවත් යන එකේ ඒ ඔකට තියෙන අහකේ නයි කියලා කියන්නේ. අහකේ යන වචන නැමති නයි දා ගන්න. එහෙමනේ කියන්නේ. නවත් පින්තුනි බලන්න ඕක නිසා වෙච්ච ප්‍රශ්න ගොඩ ඔබට මේ ජීවිතේ. මම දැන් මේ පෑ භාගයක් තිස්සේ කතා කරනවා. මේ මිනිසයා කිසිම ගරු කිරීමක් දැක්වි නැහැ නේ එකට. හිටපි මම හොඳ වැඩක් කරන්නේ. ඇයිලා මගේ ඉස්සරම නොවර කියාපි එක දවසක මං කියන එක යහන් නැත්තම් එයා කියන එක මං අහන්නෙත් නැහැ. දැන් එයා කියපු කතාවට එතන හොඳ තැන උන්වහන්සේලා එයා කියන කතාව තමයි අහන්නේ. එතන අපි කියන ඒවා ගණන් ගන්නෑ. කොහොමද? ඔය ගොඩනැගෙන වචන සමහරවල් කොළවල ලියනවා. ඒ ලියලි වෙලා ගෙනල්ලා තියෙනවා. බලන්නකො අදත් ගුරුහාමුදුරු මේ මම ලියපු එක කියුවේ නෑනේ. සමහරට මේ මම ලියපු ප්‍රශ්නේ මෝඩ ප්‍රශ්නයක් කියලා කිව්වනේ. ඊළඟ සබගේ එක අරගෙන ඉවලා ෂා විශිෂ්ට ප්‍රශ්නයක්. විශිෂ්ට ප්‍රශ්නයක්. එතකොට කොහොමද? කොහමද මගේ අදහස් කොහමද මගේ අදහස් බලන්න. ඔව් බලන්න මගේ අදහස් කොලර එකක් එහෙම තිබ්බන පොඩ්ඩක් මෙහෙම උස්සලා මගේ අදහස් මගේ කතාව මම තමයි මෙතන පොර. මැන 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 උස්ස ගන්නවා. මැන මැන උස්ස ගන්න බැරිද කියලා බයෙන් ඉන්නවා. පීඩාවට පත් වෙනවා, දොස් නගනවා, කෑ ගන්නවා, පුටු පොලේ ගන්නවා. ඔබගේ ගෙදර වෙච්ච රණ්ඩු වලින් ගොඩාක් රණ්ඩු වුණේ මොකක් නේද? අර චිත්‍රපටයේ හිටියේ චාරුක්කා. ගුරුහාමුදුරු කියන උදාහරණේ. නෑ නෑ, ඔක හිටියේ කවුද? අමීර් ඛාන්. අමීර් ඛාන් නෙමෙයි හිටියේ චාරුක්කාන් හිටියේ. චාරුක්කාන් නෙමෙයි හිටියේ අමීර් ඛාන්. ඔවිද තමුසේ මං කියන මොකුත් අහන්නේ. පොයි මොකද්ද ආයෝ කියන්නේ? මගේ වදහස් වලට, මගේ වචන වලට කිසි ගරුගිරීමක් තමුසේගේ නෑනේ. නමුත් ඔහේ කසාද බඳින කලින් මොකද්ද කියේ? මං කියන හැම දෙයක්ම පූස්පැටිය වගේ ආගෙන හිටියේ. දැන් මං කියන කිසිම දෙයක් අහන්නේ නෑ. මේ ඉන්නේ ශාරුක් ඛාන් නෑ ගෑණියේ, අමීර් ඛාන්. ටිකක් ගලා ගිහිරිදලා මුට්ටියෙන් ගහනවා. ඊට පස්සේ මෙල්ල වටේ වළඳේ ගැට්ට තියාගෙන යනවා කිදද? මාළේ වගේ දාගෙන. ඒකත් මාළයක් එක්තරා. දැන් මේක වළඳින් ගහනවා. ඊට පස්සේ වලඳ මැද විඳිලා අර ගැට මෙහෙම බෙල්ල වටේ හිටිනව වලඳ. දවසේ මේකත් අරගෙන ගෙදර යන බඩු මල්ලත් අරගෙන. මං කියනේ අහන මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. තමුසේ මං කියන එක අහන්නේ නැත්තම් මම මේ ලෝකේ මං කියන එක අහන කෙනෙක් ගාවට යනවා. යනවා ඉතින්. ඔය ඔක්කොම අහගෙන නැයි ඔයක ඇතුලේ දාගත්ත නිසා විඳින දුක්. ඕක ඇතුලේ ගොඩ නැගෙන වචන, ඕක ඇතුලේ ගොඩ නැගෙන වචන, ඔය ඔබ නිසා ගොඩ නැගෙන ඒවවත්, ඔය ඔබගේ අයිතිය තියෙන ඒවවත්, ඔය ඔබවත්, ඔය මොනවත්ක්වත් නෙමෙයි. ඔයාලට කියන්නේ වචන, ඔයාලට කියන වචී සංඛාර කියලා. ඒක තමයි බුදුහාමුදුරු දේශනා කරේ සංඛාර භික්ඛවේ අනිච්ඡාති කියලා. ඔය අනිච්චයි කියලා දේශනා කරේ ඒකයි. ඔබෙන් කරන්න බෑ. ඕව ඔබ කියලා ගන්න බෑ. ඔලෝකටයි ධර්මතා කොහොමද දන්නේ? ඔප්පු කරන්න. ගොඩනගෙනක නවත්තන්න. දැන් මේ ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වට පස්සේ මේකද මේ මේවා ඇප්ලයි කරනවා නම්. පින්වතුනි ඔබ පුදුම නිදහස ජීවත් වෙනවා කිව්වට අහන්නකෝ. ඔබ ඕන අදහසක් කියනවා පින්වතුනි. මොකද ඔබ දන්නවා මේ අදහස් මේ දැන් පහළ වුණේ. මේ වචන මේ දැන් ගොඩනගින්නේ. ඕක ඔබ පින්වතුනි බොහොම නිදහස කියනවා. ඒ වචනෙට මල් මාලයක් දැම්මත් උපේක්ෂාවට ලක් කරනවා. ඒකට ගල් ගැහුවත් උපේක්ෂාවට ලක් කරනවා. උපේක්ෂා ලක් කරනවා කිව්වේ ඒක අත්හැරලා මිදිලා යන්නේ. ඒක වෙන් කරගන්නේ ආයි. ඒතර කෙනෙක් ඇහිලා කිව්වොත් එහෙම ඔයා ආයිම පුදුම අදහසක් ඒක දුන්නේ. එහෙම කිව්වට පස්සේ ඇම්බරිලා ගිහිල්ලා කැරකිලා ගිහිල්ලා මම නෙමෙයි කිව්වේ මේ. අර ඇම්බරිනවා සමහර එහෙම කිව්වා. එහෙත් නෑ. ආ එහෙමද? සාදු සාදු. මේ පිනට ආපු අදහසක්. ඔව් හොඳ අදහසක්. හොඳයි හොඳයි. කෙනෙක් ඇහලා කියන ගෝන් කතා කිව්වා යූ කට ඇරියොත් ඔය මෝඩ කතාවම කිය. ඒක නෙන්නම් බලන්නකො මෝඩ අදහසන්නේ ආවේ. අර පින්වතුනි මූණේ තියෙන හිණාව නැති වෙන්නේ මනුස්සයෙක්. සැහැල්ලු නැති වෙන්නේ ඔය රහතන් වහන්සේක ස්වභාවය. ඇයිලා කියන ඔය ගෝන් කතා ඔබ වහන්සේ දන්නව කෙහෙල් මල. එහෙම කියලා කියන. ඒක තමයි. බලන්නකො ආව මෝඩ අදහස. මට ඒ ආපු අදහස බලන්න යූ මොකක්ද ඒ? සි කිසිම තේරුමක් නෑ අදහස නෑ. ආයි කරන්න අරගෙන වගේ. මම ආයි කියන්නේ වගේ. බොහොමදයි බොහොමදයි. ඒතර කෙනෙක් ඇවිල්ලා අවවාද කරනවා. ඔබ යාමින ඔය වගේ කියන්න එපා මාත්තේ. ඔබ ඔබතුමා ඔහොම කිව්වට පස්සේ ඔබතුමා බලන්න මොකද්ද කිව්වේ? අර පිරිසක් නැද්දේ. එහෙම කිව්වට පස්සේ මේ හොඳට වඩලා දිනවනවා නම් කොහොමද ගන්නෙ? හරියට හරි. එහෙනම් මම කොහොමද කියන්නේ? ඔය වගේ තැන්වල ඔහොම නෙමෙයි. ඔය වගේ තැන්වල මෙන්න මෙහෙම කියන්න. ආ හොඳයි. මම එහෙම කියන්නම්. නැත්තම් ඇහිලා කිව්වොත් එහෙම. දැන් මේව වඩන්නේ නැති කෙනෙක් ගාඩ ඇහිලා කිව්වොත් එහෙම මොකක්ද? මොකද්ද මිනිස්සු අර කියපු ගොන් කතාව? ආ කිව්වොත් මොකක්? ගොන් කතාවද? මම හොඳ කතා කියනවා. මම ගොන් කතා කියන්නේ. අර ගැතුලෙන් ඉතින් පිඟුතුනේ මහා රණ්ඩුවක් වෙලා පැටලිලා ගාලා බැනලා පුතු පොලේ ගහගෙන ආයෙතෙන් දෙන්නේ නැහැ. මම එන්නේ නැහැ. ඔකයි ඉන්න පළාතේ. දැන් නම් ඔබ එහෙම කියන්නේ නැතේ. නමුත් හිතින් දරාගෙන ඉන්න. එයා දැන් අපිට තමයි කියන්නේ වෙරියා කියන ඔක්කොම හොඳ කතා නේ කියන්නේ. අපි තමයි නරක කීවොත්. ඉතින් අරය කියන ඒවට එනම් මෙහෙම කියන්නේ. අර ඇතුලෙන් දිගුණාද යනවා. ගිල්ලලා හිතේ තියාගෙන ඉන්නද එළියට එහෙම දන්නේ නැහැ. මොකටද ඔබ දුක් විඳින්නේ? ඔය රූපම් භික්ඛවේ අනිච්චා නෙමෙයි වචනම් භික්ඛවේ අනිච්චා. ඔන්නෝට දහම ඇප්ලයි කරගන්නවනේ. මොකද්ද දහම ඇප්ලයි කරනවා කියලා කියන්නේ? ඔය වචනවල තියෙන නියම ධර්මතාවය නැවත වටහා ගන්න. ගුරු ස්වාමීන් වහන්සේ කලින් සති දේශනාවකේ මේ බුදුදහම කියලා කියන්නේ මේ මොකක් හරි පිළිගන්න එකක් නෙමෙයි. බුදුදහම කියලා කියන්නේ අවබෝධ කරන එක. වටහා ගන්න එක. මෙන්න මේ වචන කියන දේවල් වල ධර්මතාවයේ නැවත නැවත අවබෝධ කරන්න. අවබෝධ කරන්න හොඳ උදාහරණ සහිතව අවබෝධ කරන්න. ඒ කියන්නේ හිතට පැනලා යන්න බැරි වෙන්න අර චෙස් හදනකොට ඒක ඉත්ත කපනවා වගේ පැනලා යන්න බැරි වෙන්න වටකරලි වෙලා පාර දෙන්න දෙන්නේ කලින්ම. ඉවරයි පිටට උත්තරත් නැහැ. එහෙම ක්‍රමයක් තමයි අර කලින් කිව්වේ. ඔය හිතේ වචන ගොඩ නැගෙනක නවත්තන්න. ඔය අදහස් ගොඩ නැගෙනක නවත්තන්න. නවත්තන්න පුළුවන්ද? නවත්තන්න බෑ. ඕක ඔබට හොඳට තේරෙනකොට ඕකෙන් අතහැරලා මිදිලි යනවා පිංගසනේ. වැඩක් ඇති වැඩක් නෙමෙයි කරන්නේ කියලා. ඔකට අයිතිවාසිකම් පනෝ ගන්න එක නවත්තනවා. එතකොට පින්වතුනේ එක හා සමාන අදහස් දෙකක් පහළ වුණොත් ඉරිසියා හිතෙන්නේ නැහැ. මම ඔබට මෙහෙම වෙලා නැද්ද කි? ඔන්න මොකක් හරි ප්‍රශ්නයක් අහන. අපි හිතමු දැන් ගුරුහාමුදුර වගේ කියන්නේ. ඔන්න ඔබ සියලු දෙනාම කැඳවල ප්‍රශ්නයක් අහන. ප්‍රශ්නය ඇහුවට පස්සේ ගුරුහාමුදුර කියනවා මේකට හරි උත්තරය දන්නේ අතුස්සන්න කියලා. උන්වහන්සේ ප්‍රශ්නයක් අහනවා. උන්වහන්සේ අහනවා මහණනි නිවන යනු කුමක්ද කියලා. ඔන්න ඔබට උත්තරයක් දැන් එනවා. දැන් ඔබ අත උස්සගෙන ඉන්නවා. ගුරුහාමුදුර ඔබගෙන් අහන්නේ නැතුව වෙන කෙනෙක්ගෙන් අහනවා ඒක. ඇහුවට පස්සේ ඒකෙනා උත්තරේ දෙනවා. ඔබට ආපු උත්තරේම තමයි දෙන්නේ. ඒ උත්තරේ දුන්නාට පස්සේ ගුරුහාමුදුර ප්‍රශංසා කරනවා. බොහොම හොඳයි බොහොම හොඳයි හොඳට මගවරලා තියෙන සාදු සාදු ආශිර්වාද කියලා කියනවා. දැන් ඔබට මොකද ඉතින්? අන්නේ කියන්නේ මගෙන් ඇහුවේ නෑනේ. මම ඕකමයි කියන්නේ හිටි. මගෙන් ඇහුවේ නෑනේ. ඊළඟ කයිද දන්නේ. ඇයි එහෙම මොකද එහෙම වෙන්නේ? මෙතන වින්ුතුනි වචන විග්‍රහයක් සිද්ධ වුණා. වචන ටිකක් ගොඩ නැගුණා. ඒක ගැන අවිද්‍යාව, ඒක ගැන නොදන්නකම නිසා මේ ලෝකේ යථාර්ථය විල මේ ලෝකේ විද්‍යාමාන වෙන දේවල් ගැන නොදන්නකම නිසා මොකද වුනේ? ඒක වෙන් කරගත්තටක් ගාන. ඒක වෙන් කරගෙන ඒක මත தত্ত্বය හැදුනා. එනිසා මොකද වෙන්නේ? දැන් ටක් ගාලා කම්පෑ වෙන අනිත් ඒවත් එක. බලන්න මේකෙදි එතනම තියෙන ධර්මතාවය. ඔබට ආපු උත්තරේම අර මනුස්සයට එන්නේ කොහොමද? ඒ උත්තරේ ඔබට අහිතිනම් කොහොමද එයා ගාව එන්නේ? ඒක. මොකද ඒක ඔබගේ උත්තරේ. ඉතින් එයා ගාව කොහොමද ඒක එන්නේ? එකම උත්තරේ 10000 දෙනෙක් ගාව, ලක්ෂයක් දෙනෙක් ගාව එකම උත්තරේ එනවා. එකම විදිහට එකම අදහස් පහළ වෙනවා. ඒ කියන්නේ අදහස් කියලා කියන්නේ අදාළ සුදුසු පරිසරයේ සුදුසු හේතු සැකසුනොත් හැමතැනම එකම විදිහට විද්‍යාමාන වෙනවා. ඒ නිසා තමයි ඔබගේ අදහස් තව අයටත් ඒ විදිහට වෙන්නේ. ඔබ කල්පනා කරන දේම තව කෙනෙකුට ඔබ මිනිසු කියන්නේ මමත් ඒ විදිහටම කල්පනා කරා කියලා. එහෙම කියනවා නේද? නැවත් ඔබට හිතනවාට මේ අහවල් කල්පනාව ඒක මම කියලා, ඒක මගේ කියලා හිතනවා. අර කල්පනාව කාගේ කියලා හිතනවාද? ඒක එයාගේ කියලා හිතනවා. මේක මගේ කියලා හිතනවා. ඒක එයාට වෙන් කරනවා, මේක මට වෙන් කරනවා. ඔන්නෝම කළා හදලා ගන්නවා. ඕම හදලා ගත්තට පස්සේ මේ පොදි වලින් සත්‍යෝ හදනවා. හදලි වෙලා මේක මේවා එහෙම වුණාට පස්සේ ලෝක නිර්මාණය වෙනවා ඊට පස්සේ. කතික තරග, දේශපාලන වේදිකා, කතා බහ කරන ඒවා, එක එක දේවල් බිහි වෙලා මේ ලෝකේ එක එක ජාතිය දේවල් මිනිසු කරන්න පටන් ගන්නවා. ඔබට එහෙම අත්දැකීම් නැද්ද? ඔබගේ වචන වලට කොච්චර තැනක් ඔබ දීලා තියෙනවද කියලා බලන්න පෙඟසෙන. ඔය ඔබගේ වචන නෙමෙයි. ඔය කාගේ වචන? ඈ? ඔය කාගේ වචන? ඔය ඔබගේ වචන නෙමෙයි. ඔව් කාගේ වචනද? කාගේ වචනද බින්දු? පුතාගේද? නෑ. ඔය කාගේවත් වචන නෙමෙයි. ඒක කියන්නේ පිඟුතුනේ එකක් විදිහට වෙන් කරන්න බෑ මේ ලෝකේ කිසිම දෙයක් කියලා. දැන් ඔබ කාගේවත් කිව්වොත් මොකද්ද ඔකෙන් ඔය කියන්නේ? ඒ වචනේ එකක් විදිහට වෙන් කරනවා. කාගේවත් නෙමෙයි වචන. ඒ ධර්මතාවයට කියන නම මොකද්ද? වචන. words කියලා කියන. වචන. ඒවට කියනවා හැඟීම් කියලා. ඒවට කියනවා කල්පනාවල් කියලා. එයාගේ කල්පනාවල් මගේ කල්පනාවල් නෙමෙයි, කල්පනාවල්. ඔබට ඕනේ නම් ඔබත් ඔබ ඒ කියන්නේ ඔබට මග වඩන්න ඕනේ නම් ප්‍රායෝගිකව අත්දකින්න ඕන නම් ඔබට පුළුවන් තව මිනිස්සෙක්, ඒ කියන්නේ වචන ගොඩන කල්පනාවල් ගොඩනගන්න පුළුවන්, වචන ගොඩනගන්න පුළුවන් මැෂින් තියෙන තැන් තැන් වල. දැකලා තියෙනවද මේ මැෂින්? වචන ගොඩනගන්න පුළුවන් මැෂින් දැකලා තියෙනවද? සිංහල වචන ගොඩනගන්න පුළුවන් මැෂින් දැකලා තියෙනවද? කෝ මේ ඉන්නේ තියෙන මැෂින්? හැමතැනම මැෂින්. ওই මැෂින් වල විශේෂ හැකියාවක් තියෙන මොකද්ද? ඔයාට පුළුවන් කල්පනාවල් ගොඩනගන්න. අර එළියේ තියෙන කොස් ගහක්. ඒ කොස් ගහට විශේෂ හැකියාවක් තියෙන මොකද්ද? ඒ කොස් ගහට පුළුවන් කොස් ගෙඩි විද්‍යාමාන කරන්න. කොස් ගෙඩි හදන්න පුළුවන් හැකියාවක් ඒ ගහට තියෙනවා. අර කෙසෙල් ගහට තියෙන මොන හැකියාවක්? කෙසෙල් මල් හදන හැකියාව. ඕවට තියෙනවා ඒ ඕකට කෙසෙල් මල් හදන්න පුළුවන්. ඒ හදන්න නැති. ඕකට කෙසෙල් මල් හදන්න බෑ. ඕවට තියෙනවා ඔය නිර්මාණවල විශේෂ හැකියාවල් තියෙන මොනවද? ඕවට පුළුවන් බිමද කල්පනාවල් කියන ඒවා හදන්න. කෙසෙල් මල් හදනවා වගේම. කෙසෙල් මල් වලට කියනවා රූප ධර්මතා කියලා, ඕවට කියනවා නාම ධර්මතා කියලා. එච්චරයි. ඔය ගස් වලට පුළුවන් කෙසෙල් මල් වගේ මොනවද? කල්පනාවල් කියන ඒවා ගොඩනගන්න. වචන කියන ඒවා හදන්න හැකියාවක් තියෙනවා. එහෙම හදන්න පුළුවන් මැෂින් එකක් ඔය තියෙන්නේ. දැන් ගොම හදන්න පුළුවන් මැෂින් එකක් තියෙන මොකද්ද? ගොම හදන්න පුළුවන් මැෂින් එකක් තියෙන, ඒකට අපි කියනවා හරක කියලා. මේ කල්පනාවල් හදන්න පුළුවන් මැෂින් එකක් තියෙන, ඒකට කියනවා ඔය හැමතැනම සුදු පාට ඇඳගෙන ඉන්න ඔය. ඔන්න මැෂින් එකක් අරන් ගහලා ඉස්සරහ වාඩි කරවලා. ඒකට පොඩි ඉන්පුට් ටිකක් දාන්න. ටග් ගාලා ඒකට තමයි අවුට්පුට් එක එනවා. නේද? මැෂින්. ඒකනම් මෙහෙන් අදාළ අරමුණු දැම්මට පස්සේ මෙහෙන් හැදි එනවා. ඔබ කෙනෙක් එක කතා කරනවා කියන්නේ මොකද්ද? කෙනෙක් ඔබගේ ඉස්සරහට වෙලා ඔබත් එක්ක කතා කරනවා කියන එක මොකද්ද අදහස් කරන්නේ? මේ මැෂින් එක දැන් ඔන්න එක තියෙන්නේ. මෙහෙන් ඔබ හෝගල් අරමුණු දානවා. දාන මොකද වෙන්නේ? අරෙන් හැදි හැදි මේ කටින් එළියට එනවා. වචන ගොඩනගන්න පුළුවන් මැෂින් එකක් ඔය. සිතුවිලි ගොඩනගන්න පුළුවන් මැෂින් එකක්. කල්පනාවල් ගොඩනගන්න පුළුවන් මැෂින් එකක්. කාටද අහිතිය? ඈ? කාටවත් අහිති නෑ. මේ හොඳට තේරුම් ගන්න මේක තේන. අතන කෙසෙල් ගහක් තියෙනවා. ඒ කෙසෙල් ගහෙන් කෙසෙල් මලක් එනවා. ඒ කෙසෙල් මල කෙසෙල් ගහට දහිතයි. ඒ කෙසෙල් ගහින් න්යාවේ. ඒ කෙහෙල් ගහ ඇතුලින්ම න්යාවේ. ඔබ කොහොමද කියන්නේ කෙසෙල් ගහට අයිති නෑ කියලා? මොකද අපි ওই ගහ ඉඳන වෙලාවේ කෙසෙල් මල් ටිකක් වලලලා කෙසෙල් කණක් යට වලල ඒ කුඩින් ගහ ඉඳුවා නෙමෙයි. අපි පොඩි පැලයක් ඉඳුවේ. ඒ කෙසෙල් මල් කොහෙන්ද ආවේ එතකොට? කොහෙන්වත් ආව නෙමෙයි. ඒ අදාළ හේතු සැකසුණාට පස්සේ එතන විද්‍යාමාන වෙනවා. ඒක කෙසෙල් ගහට අයිතිද? නෑ. ඉන්දුපු එකට අයිතිද? නෑ. ඒ ඉඩමේ අයිතිකාරයට අයිතිද? නෑ. ඔක්සිජන් වලට අයිතිද? නෑ. සූර්යයා ලෝකයට අයිතිද? නෑ. කාටද අයිති? කාටවත් අයිති නෑ ඔය එකක්ක. ඒතර ඔතන වචනයක් ගොඩ නැගෙනවා. වචනය කියන එක කෙසෙල් මල විදිහට අපි උපමා කරලා ගත්තොත් දෙන්න සමාන කළොත් එහෙම. කෙසෙල් ගහෙන් තමයි වචන එළියට එන්නේ. ඒක මාර්ථ වෙනවා. කෙසෙල් ගහෙන් තමයි කෙසෙල් මල එළියට එන්නේ. ඔය ගහෙන් තමයි වචන එළියට එන්නේ. එහෙනම් මට කියන වචන අයිතිකාරය ඔය ගහද? ඔය ගහ දෝක අයිතිකාරය. එහෙනම් අපි කිව්වොත් කෙසෙල් මල අයිතිකාරය කවුද? කෙසෙල් ගහ. ඕක අයිතිකාරය ඔබ නම්. ඕක අයිතිකාරය ඕක හදන මැෂින් එකක් නෙමෙයි. ඒ මැෂින් එක මම කියලා හිතන් ඉන්න ඔබත් නෙමෙයි. ඔබට කන්න බොන්න දීපු අම්මා තාත්තත් නෙමෙයි. ඔබ මේ ලෝකෙට බිහි කරපු අම්මා තාත්තත් නෙමෙයි. ඔබට වචනය ගොඩනගන්න අරමුණක් දීපු කෙනා එයා දහිතකාරයා. එයත් නෙමෙයි. වචනය ගොඩනගන්න උදව් වෙච්ච හිත එයත් නෙමෙයි. ඔය හැම එකකම හේතු වල එකතු වෙන තමයි ඔය වචනය කියන එක විද්‍යාවන උනේ. ආන්ගේ වචනය තමයි අත්හැරලා මිදෙන්න කියලා කිව්වේ වචී සංඛාර අනිච්චයි කියලා දැකලා මං කොච්චර ලේසිද කියලා. ඕක අනිච්චයි කියලා වන්නකොට පිංගුතුනේ ඕක වෙන් කරගන්න එක නවත්තන්න ගන්නවා මේ හිතින්. වෙන් කරගන්න එක නවත්තනකොට පිංගුතුනේ ඒකට අදාළ දුක් මොන වෙන්න ගන්නවද? දුක් උපදින එක නවතින්න ගන්නවා. ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, තරහව, පීඩාව, ගිනි ඔය ඔක්කොම බල්ලයට බයිනවා. ඔය ඔක්කොම පහළට බහැලා යම් දවසක පූර්ණ වශයෙන්ම සියලු සංඛාර අනිච්චය කියලා පූර්ණ වශයෙන් යමෙක් අවබෝධ කළා නම්, යම් හිතක් අවබෝධ කළා නම්, ඒ කියන්නේ මේක තේරුම් ගන්න ප්‍රත්‍යක්ෂ වශයෙන්ම වැටුණා. මොකද්ද? මයි මේ සියලු සංස්කාර අනිච්චයි කියලා. ඔබ තමයි කිව්වේ සියලු සංස්කාරය අනිච්චයි කියලා. ඔබ අපි අනිත්‍යයි කියලා දාගත්තට. සියලු සංස්කාරය අනිච්ච. වෙන් කරගත්තට පස්සේ දුක ගොඩ නැගෙනවා. දුක්ඛයි. වෙන් කරන්න බෑ අනත්ත. වෙන් කරන්න බැරි බව තමයි අර අපි ඔප්පු කරන්නේ බොහොම පහසු විදිහකට. ගොඩ නැගෙන එක නවත්තන්න. ওই විදිහට බින්දුතුනේ ඔබට ඕන එකට දාන්න පුළුවන්. ඔබ කරන වැඩ රාජකාරී, මේ ශරීරයෙන් කරන දේවල්, ඒවත් ගැන හොයලා බලන්න. එතකොට ඔබට තේරෙයි බින්දුතුනේ ඒව අයිතිකාරයන් නිසා කරන දේවල් නෙමෙයි, අදාළ හේතු ආපු නිසා ඒක උනේ කියලා. දැන් උදාහරණයක් විතර ගත්තොත්. අත උස්සනවා. අතෙන් අහලා බලනවා. ඇයි අත ඉස්සුවේ කියලා. අත කියන මොකද්ද? මං ඉස්සුවේ නැහැ. මෙන්න මෙහි ශක්තියක් ආවා. ඒ ශක්තිය ආවට පස්සේ ඒකට අනුකූලව මාංශපේශි ක්‍රියාත්මක වුණා. ඒ නිසා මෙහෙම වුණා. ඒ චිත්ත වේගෙන් අහලා බලනවා ඇයි එහෙම එකක් කළේ කියලා. එයා කියනවා මං එහෙම කළේ නැහැ. අරමුණක් ආවා ඒකට අනුව මෙන්න මෙහෙම කරන්න කියලා සංකාරයක් ගොඩ නැගුණා. ඒක මං ගොඩනගන බලාපොරොත්තු වෙන් හිටියෙත් නැහැ. ආපු ගමන් ගොඩ නැගුණා. මට කරන් දෙන්නේ ඒක අරමුණේ ආපු අරමුණෙන් තමයි ඒක කළේ. අරමුණෙන් අහනවා ඇයි මේක ගෙනල්ද මේ වෙලාව මෙහෙම අරමුණක් ඇයි ආවේ කියලා. අරමුණ මොකද්ද කියන්නේ? මං ගෙනාපු අරමුණක් නැහැ. ඇහැ ඇරිලා තිබ්බා. ඒ නිසා මේ අරමුණ ඇතුළට ආවා. ඇහෙන් අහනවා ඇයි මිනිහ ඇහැ අරගෙන හිටියේ? ඇහැ. ඇහැ කියනවා මං අරන් හිටියේ නැහැ. මේ මගේ විදිය. එළිය තිනේ මේක ඇහිලා ගැටෙනවා. මම මොකද ඒකට කරන්නේ? ඊට පස්සේ එළිය දීච්ච රූපෙන් අහනවා මොකද ඇහැට ගිහිල්ලා වැද්දුවේ කියලා. මං වැද්දුවේ නැහැ. මේ ආලෝක ඇහිලා මේක වැදුනා. වැදුනට පස්සේ මේ ආලෝක තමයි ඒක කියලා දෙන්නේ. මම මොන කරන්නේ ඒකට? දැන් කවුද බාරගන්නේ ඔබ? කවුරුත් බාරගන්නේ නැහැ මේකට. ඒකට තමයි හේතුඵලයි කියලා කියන්නේ. මේ හේතු උනේ මේ හේතු නිසා, ඒක උනේ මේ හේතු නිසා, මේක උනේ මේ හේතු නිසා, මේක උනේ මේ හේතු නිසා, මේක උනේ මේ හේතු නිසා, ඕමෝමෝමෝ විදිහට ඕලදනම් ආපස්සට යන්න පුළුවන්. කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ආපස්සට ගිහිල්ලා වුණා අනිමන්නේ වෙලා අනිත් පැත්තට කරගිලා ඒකටම එනවා. ඒ කියන්නේ හරියට නිකන් ಜಾති හැදෙන නිසා අවිද්‍යාව පෝෂණය වුණා, අවිද්‍යාව පෝෂණය නිසා ಜಾති හැදුණා, ಜಾති හැදෙන නිසා අවිද්‍යාව පෝෂණය වුණා, අවිද්‍යාව පෝෂණය නිසා ಜಾති හැදෙනවා. ඔන්නෝම වෙනවා සමහර වෙලාවල් වලට. ඒ කියන්නේ මේක සර්කල් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒකයි කියන්නේ සංසාර චක්‍රය කියලා. කෙලවරවල් හොයන්න බෑ. කෙලවරවල් හොයන්න මේක හොයාගෙන කියලා පස්සට ගියාට පස්සේ කෙලවරක් හොයන්න බැරි වුණාට පස්සේ සමහර තැන්වල ඉතින් ඉරක් ගහලා කියනවා මේ ඔක්කොම නිර්මාණය කළේ කවුද? දෙවියන් වහන්සේ කියලා. එහෙමත් කියන. ඒ කියන්නේ මේ ගිහිල්ලා හොයන්න බෑ මේකද? මේක කෙලවරක් නැතුව ඔය ඈත යනවා. ගියර් පස්සේ ගිහිල්ලා එක තැනකද කියනවා මෙතනින් එහෙන යන්න බෑ මහන්සි. මේ ඔක්කොම නිර්මාණය කළේ මෙන්න මේ ආවල් කෙනා කියලා. ඒ හේතුඵල ධාමයෙන් පටහැනිව ගියාම එහෙම හිතෙනවා. මොකද තේරුම් ගන්න බෑ මොකද්ද මේ වෙන්නේ කියලා. පැහැදිලිද? දැන් ඔබට පුළුවන් පිඟුතුනි මෙන්න මේ ගොඩනගෙන පීඩාවල එහෙම අඳුන ගන්න. බලනවා කියලා පීඩාවක් ගොඩනගෙනවා, ඇහෙනවා කියලා, අහනවා කියලා පීඩාවක් ගොඩනගෙන, ඒතර ඔප්පු කරලා බලන අහනවාද ඇහෙනවාද කියලා. කොහොමද ඔප්පු කරගන්නේ පිඟුතුනි? අපි ආයෙ මතක් කරොත් අහනවා නෙමෙයි ඇහෙනවා කියලා කොහොමද ඔප්පු කරගන්නේ? බොහොම ප්‍රත්‍යක්ෂවම ඇහෙන එක නවත්ත. කන් වලට එහෙමකුත් ගාගන්න එපා ඈ. ඇහෙන එක නවත්තන්න. දැන් වේදනා අනිච්චයි කියලා කොහොමද දන්නේ? මොකද්ද වේදනා කියලා කියන්නේ? වේදේතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. වීමක් දනවනෙහින් වේදනායයි කියයි. මොකද්ද වේදනා කිවි? දැනෙනවා. නමුත් දැන් දැනෙන කාටද ඔය? මේ මට දැනෙනවා. මේ දැනීම මා වෙනුවෙන් එන එකක්. දැනීම මමයි කරවගන්නේ. නෑ නෑ. වේදන අනිච්ච බව බොහොම සරලව ගන්න පුළුවන් ක්‍රමයක් තියෙන මොකද්ද ඒ? දැනෙන එක පොඩි වෙලාවකට නවත්තන්න. උත්සාහ කර. කරන්න කරන්න ඔබට තේරෙයි වේදන අනිච්චයි. වේදනාවත් එක කරන්න පුළුවන් ගන්න දරුවන්නේ. මේ වේදනාව ලෝකෙට අයිති කාරණාවක්. වේදනාව නැමැති ධර්මතාවය ඒ ධම්මා හේතුප්පබව. වේදනාව හේතු නිසා සමුදේ වෙනවා හේතු බංගා නිරුජ්ජති. ඔන්න වැටහෙනවා දහම. අන්න වේදනාවෙන් හිත මිදෙනවා. ඔය එක යම් කෙනෙක් කරලා ඉවර වුණා නම් ඒක නට කියනවා වේදනානුපස්සනාව. යම් කෙනෙක් වේදනානුපස්සනාව පූර්ණයි කියලා කියන හරියත් වෙනවා මේක. මම වේදනාව කියලා කියන්නේ නාම ධර්ම. හරි අමාරුයි අල්ලන්න. නමුත් ඔබට බැරිද කරන්න? දැන් මේ සතරසතිපට්ඨානය ගැන මේ කතා කරන්නේ. වේදනා අනිච්චයි. චිත්ත අනිච්චයි. රූප අනිච්චයි. නාම අනිච්චයි. සංඛාර අනිච්චයි. සියල්ල අනිච්චයි. බැරිද? දැන් දැනින් නැද්ද? මොනවද දැනෙන්නේ? හාමුදුරුවෝ මේක ඉක්මන ඉවර කරන්න හොඳයි කියලා දැනෙනවා. ඒකෙන් ඒ කොහොමද ඒක ගොඩනගෙන බලන්න කල්පනා කරලා බලන්න. ප්‍රශ්නයක් නැහැ. නිවන් දකින්න. ඔබට හිතනවා මේක මේ දේශනාව ඉක්මනට ඉවර වුණා නම් හොඳයි කියලා. කල්පනාවක් ගොඩනගෙනවා ඇතුලේ. ඒ කල්පනාව ගොඩ නැගිච්ච බව දැනෙනවා. ඒකයි වීමක් දැනෙනවා කියලා කියන්නේ. කල්පනාවක් හැදිච්ච බව දැනෙනවා. ඒ කියන්නේ ඔබට එහෙම හිතෙන බව දැනෙනවා. ඒක මම එහෙම කිව්වේ. හාමුදුරනේ ඔබ වහන්සේ ඉක්මනට දේශනාව ඉවර කරොත් හොඳයි කියන එක මට දැනෙනවා. ඔන්න ඔතන වැරද්ද තියෙනවා. කාට දැනනවද? මට දැනෙනවා. ඒ කියන්නේ වේදනාවෙන් කරන වැඩක් ගන්න. ඔබ වහන්සේ කියපු එක ගැන මම කල්පනා කරපු බව මට දැනුණා. අන්න වේදනාව. ඔබට වාඩි වෙලා ඉන්නකොට මේ පුටුව ස්පර්ශ වෙන බව දැනෙනවා. මේ පුටුවේ හේතු වෙලා ඉන්න බව දැනෙනවා. ඒ වගේම තමයි මේවා ඇහෙන බව දැනෙනවා. දැනෙන බව ආයිත් දැනෙනවා. දැනෙන බව හඳුනාගත්ත බව ආයිත් දැනෙනවා. ඔය අන්නේමන් වේවි යනවා. එහෙනම් වේදනාව කියන හැමතිස්සෙම උපදිනවන්නේ නැද්ද? හැමතිස්සෙම උපදිනවා. රිදෙන බව දැනෙනවා. රිදෙන එක නෙමෙයි වේදනාව කියන්නේ. මතකද? රිදෙන එක නෙමෙයි වේදනාව කියන්නේ රිදෙන බව දැනෙනවා. අන්න වේදනාව. සතුටු බව දැනෙනවා. දුක බව දැනෙනවා. කාටද දැනෙන්නේ? කාටවත් නෙමෙයි. කවුරු වෙනුවෙන්ද දැනෙන්නේ? කවුරු වෙනුවෙන්වත් නෙමෙයි. එහෙනම් වේදනාව කාගේද? කාගේවත් කියන්න බෑ ස්වාමීන් වහන්සේ. වේදනාව හේතුන්ගේ ඵලයක් විදිහට විද්‍යාමාන වෙනවා. අතහැල්ල මිදල යන්නේ නැති. එතකොට එතනින් එහාට පිටින් ඕක වෙන් කරගන්න එක නවත්ිනකොට ඕක හා සම්බන්ධ 11 මාගෙ ඉන්න තිබ්බනම් ඔය සියල්ල නිරෝධ වෙනවා. වේදනාවන් වසන. අතීත වේදනා, අනාගත වේදනා, දැන් මේ වෙලාවේ උපදින වේදනා. ඕම තමයි තියෙන්නේ. සැප වේදනා, දුක් වේදනා, ඔය වේදනා. ඔය ඕන එකට දාන්න පුළුවන් නේ පිංගතුනි. අන්න ඒවා පිංගතුනි, ඒවා සම්බන්ධව ඔබට පීඩාවල් උපදිනවා. මට දැනෙනවා කියන පීඩාව උපදිනවා. මම අහනවා කියන පීඩාව උපදිනවා. මට මම බලනවා කියන පීඩාව උපදිනවා. මම කරනවා කියන පීඩාව උපදිනවා. තව ඕන එකක් දාන්න. ඔය ඔක්කොම තමයි පීඩාවල් කියලා කියන්නේ. ඔන්න ඔය පීඩාවල් ගැන යම් කෙනෙක් මේ හිත හොඳට අරමුණු කරන්න ගත්තොත් මේ જાතිය ගැන ඔබට තේරෙයි හැමතිස්සෙම මොකෙන් දෙන්න කියලා. හැමතිස්සෙම මේ පීඩාව උපදිනවනේ කියලා තේරෙයි. එතකොට ඔබ වින්දිරි බොහොම ධර්මානුකූලව ඒ පීඩාව උපදින්න මෙන්න හේතු. අනිත්‍ය දුක්ඛ අනත්ත දාන මේ පැත්තට. මේ පැත්තට අනිත්‍ය දුක්ඛ අනත්ත දානකොටම මෙන්න මේ පැත්තේ අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය වෙන්න ගන්නවා. මේ දෙන නිරෝධ වෙනකොට මෙතන જાති හැදෙනක නවතිනවා. මේ જાති හැදෙනක නවතිනකොට වින්දුතුනි මේකෙන් අවිද්‍යාව තෘෂ්ණා කැලේ විතරයි නිරෝධ වෙන්නේ. මේක මුකුත් වෙනවද? මේක මුකුත් වෙන්නේ නැහැ. මේක අවබෝධ කරන්නයි තියෙන්නේ. ඒක කියන්නේ ලෝකේ අවබෝධ කරන්න. ඒතර අවිද්‍යාව දුර වෙනවා කියලා. මේක අවබෝධ කරනකොට බින්දුතුනි මෙන්න මේ જાති හැදෙනක නිරෝධ වෙනවා. මේක වරද්දලා සමහරු ගන්නවා. සමහරුන්ට බින්දුතුනි මේකට දුක කියලා තේරෙන්නේ නැහැ. මේක නිසා හටගන්න 11 මාගින්නක් තියෙන්නේ. ඒක දුක කියලා ගන්නවා අපි ඉස්සර ගත්තා වගේ. ඒයි උත්සාහ කරනවා ඒක කොහොමද නවත්තන්නේ කියලා. ඒගොල්ලන්ටත් එක ක්‍රමයක් මතක් වෙලා එනවා. ඒගොල්ලන්ට හිතෙනවා ඒගොල්ලෝ මේ කොටස දන්නේ නැති නිසා ඒගොල්ලෝ බින්දුතුනි මෙන්න මේක නිරෝධ කරනවා. ඒ කියන්නේ මේ විපාකයේ හරහා හිතෙන එක හැදෙන එක නවත්තනවා. එතකොට මේක නිරෝධ වෙන්නේ නැද්ද? මොකද ඔබ කියන්නේ? මේ හේතු දෙකේම එකතු වෙනනම් මේක ගොඩ නැගෙන්නේ මේක නිරෝධ කරොත් මේක නිරෝධ වෙන්නේ නැද්ද? දැන් නැත්තම් මේක නිරෝධ කරනවා. මේ දෙකෙන් මොක කරත් මේක නිරෝධ වෙනවා. නමුත් මේක කරා කියලා ඉතින් වැඩක් නෑ විගුතුරි. මේක කරලා ටික දවසින් ආයෙසරය මේක එහෙමම තියෙනවා. මේක නවත්තන්න පුළුවන් එක නෙමෙයි. ඒ කරන්නේ විගුතුරි මේකට අකමැති වෙනවා. ඒකට කියනවා දැහැන් වඩන කියලා ක්‍රමවේදයක්. අසංජ තලයේ යන්න පුළුවන් ක්‍රමයක් ඔය. ඒ අපිට අදාළ ඒවා නෙමෙයි. ඕක කොහොම කරන්න ඕනේ නැහැ. මේ ඕන එක ගෙන්න දීලා මෙන්න මෙතන අයින් කළා දෙන්නුනොත් මේක නිරෝධ වෙනවා. දුක්ඛ නිරෝධ ගන්න බලන ඒ ක්‍රමය. එහෙන් දැන් ඔබ කල්පනා කරලා බලන්න එතකොට ගිය සතියේ ආපු පීඩාවල් මොනවාද? දීර්ඝ විග්‍රහයකින් පස්සේ ප්‍රශ්නයක් අහනවා දැන්. ගිය සතියේ පීඩාව ආපු දැන් කියන්න බා. අමුතුනේ පීඩාවෙන් තමයි මම හිටියේ මුළු සතියේම. ගිය සතියේම පීඩාවෙන් තමයි හිටියේ. දැන් ඒක දුකක්ද? මේකට උත්තර හොයන එක පීඩාවක් නෙමෙයි ඊට පස්සේ. මොකද මේ පීඩාවල ඔබට අහුවෙන සැරේට ඔබ බොහොම ප්‍රීතිය ප්‍රසාදයට පත් වෙන. මොකද ඔබට මෙන්න මේ කොටස වැඩෙනවා එතකොට. එහෙම නේද වෙන්න ඕනේ. මේක වරද්දලා එහෙම ගන්න එපා. සමහර කෙනෙක් ඉන්නවා ඒ කෙනා කියනවා හාමුදුරනේ මම මේ බණහපු මුල් කාලේ මට පුදුම රන්න කන්දරාවක් තිබ්බා. දැන් ඔබතුමා මග වඩනවද? දැන් එහෙම වඩන්න අවස්ථාවක් නැහැ හාමුදුරනේ. දැන් මට මේ සතියේට එකපාරක් ඉදරේ පොඩි ඔය කෑම නිසා පොඩි පීඩාවක් එනවා. අන්න ඒකට මම ගිය සතියේ එක වතාවක් කරලා පොඩ්ඩක් දහම ඇප්ලයි කරා. ඒ හැර දැන් මට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක මුල් කාලේ හාමුදුරනේ මට මහා පුදුම ගිනි ගොය කන්දරාවක් තිබ්බා. ඒවට මම දහලා දාම දහලා දාලා 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 මම දැන් ගොඩ ගිහිල්ලා ඉන්නේ. මම ගිය සතියේටම හාමුදුරනේ විනාඩි 5ක් මගේ වැඩුව අර පොඩි අර මෙහෙම අපි පොඩි එකක් ඈ ගැහුවා. එතන පොඩි මේකක් ආවා. මම ඒකට අග්ගා දහම ඇප්ලයි. ඊට පස්සේ මහත්තයෝ නෑ මොකුත් කරේ නෑ හාමුදුරනේ. මට දැන් මේ පීඩාවල් නෑ. අපි දන්න ක්‍රමේ නම් ඕක නෙමෙයි. අපි දන්න ක්‍රමේ තමයි පිගුදිනේ මුල් කාලේ පීඩාවල් අඩුවෙන් අහුවෙන්නේ. මේ දහම් වඩාගෙන ඉස්සරහට යනකොට අරියතුන් වහන්සේට මෙහා පැත්තේ යම් කෙනෙක් විද්‍යාමාන වෙනවා නම් යම් කෙනෙක් ලෝකේ ඉන්නවා නම් ඒ කෙනා තමයි මුළු පැය 24න් මග වඩන්නේ. ඒ කියන්නේ මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් මේ පීඩාව කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තේ නැත්නම් කෙනෙකුට හිතෙන වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මග වඩන්න වෙන අවස්ථා වැඩි වෙනවද? ඒ කියන්නේ පීඩාවල් වැඩි වෙනවද කියලා හිතෙනවා. පීඩාවල් වැඩි වෙනව නෙවෙයි මේක නියම් පීඩාව අඳුරගෙන ඒ පීඩාවල් අරමුණු කරගෙන ඒකට අපි මේ විද්‍යාව දාන ක්‍රමවේදය වැඩි වෙනව හරි පාර ගියාම. එහෙම නැත්තම් මතක තියාගන්න ඔබට කාලයක් යනකොට ඔබට හිතෙන්න ගනි මට දැන් ප්‍රශ්නයක් නැහැ නේ කියලා. ඔය බන්නේ ඉතින් කොච්චර හැව්වත් හැමදාම එකම බන්නේ ආනිද මොනවා ආන්ද ඕක ඔය තරම් මොනවා දැන් මට තේරෙනවා දැන් වැටහිලා තියෙන දැන් කිසි ගැටලුවක් නැහැ. දැන් මට ඉස්සරහම පීඩාවකුත් නැහැ කිසි ගැටලුවකුත් නැහැ. ඔහොම ඉන්නකොට වෙන දේ තමයි ඔබට බණ අහන්න කම්මැලි වෙන. ඔබට බණ හැම උකටලි වෙන්න ගන්න. ඔබට වණහන්න කිසි උමනාවක් නැති වෙන්න ගන්නවා. ඔබට මේ සිල්වතුන් දකින්නක ප්‍රසාදයක් නැති වෙන්න ගන්නවා. ඔබට මේ ආරාමින් එක ලොකු දෙයක් නෑ. ඔබට මේ ඔක්කොම හුරු වෙන්න ගන්නවා. ඔබට දැන් කරන්න දෙයක් නෑ ලොකුට. ඔබ කල්පනා කරගෙන මොනවා කරන්නද? ඔය අනිච්චදින් දන්නවද? මම මොනවා කරන්නද ඔකට දැන්? මට පරණයක් නෑ. ඔය පිංගුතුනි යන්නේ වෙන පාරකින්. ඔය පාරෙන් ගියාට පස්සේ කාලයක් ගියාට පස්සේ ඔබට එයාට හිතෙන්න ගන්නවා මේක මට තවත් තුරුදා තහන්න දෙයක් නෑ. දැන් ඇති දේ ඔක්කොම හරි තේරෙනවා. හැමදාමත් බණහන්න දෙයක් නෑ. මොකද ඔච්චර කරන්නේ? දැන් ඉතින් හරි. ඔන්නෝම හිතෙනවා. ඒ වගේ මේ ඇයිට මිඟුතුනි මේ ගුරුවරුන් දැකීම, ගුරුවරුන්ගේ මන ඇසීම, ගුරු අවවාද ලබා ගැනීම, ධම් සාකච්ඡා කිරීම, පංච විමුක්තායතන අදාළ කරුණු පිළිබඳ උකටලි බවක් හට ගන්නවා. මුල් කාලය බොහොම හොඳින් කරා, උමනාවෙන් උනන්දුවෙන් කරා, එන්නේ උනන්දු බැහැලා ගිහිල් ඉවර වෙලා. ඒව සාමාන්‍යකරණයට ලක් වෙන්න ගන්නවා. ඒව වෙන්න හේතුව තමයි ඔක. මොකද කරන්න වැඩක් නැහැද? ඔබ පීඩාව කියලා හිතාගෙන ඉඳලා තියෙන්නේ අර ඔබට ආපු ප්‍රශ්න ටික ඉස්සෙල්ලා. ඒවට උත්තර හොයලා දැන් කරන්න දෙයක් නැහැ. දැන් ඉස්සර තරම් කේන්ති යන්නේ ඕව තමයි කිය. දැන් මං ඒවල් જાති මොකුත් කරන්න යන්නේ හැමදෙරුනි. මං දැන් දෙන ඕන එක කරනවා. ඌරෙක් වගේ තමයි. මං දෙන ඕන જાතියක් වළඳනවා. ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් මේ දවස්වල මග වඩන්නේ නැද්ද? නැහැද? එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ හැමදෙරුනි. ඒතර දැන් ඔබ අරිහත් වෙලා තින්නේ. දැන් අරිහත් වෙලත් නෑ ආදරේ. එහෙනම් ප්‍රශ්නෙකුත් නෑ ආදරේ. එහෙනම් මේ මෙච්චර කාලයක් මොනවටද මේ දාලා තියෙන්නේ? ඔබව පීඩාවෙන් නිදහස් කරගෙන ඔබ කැමති විදිහට පත් කරගෙන දැන් ඔය ඉන්නේ. ඒ කියන්නේ දැන් මට කාමේ ඉන්නේ නෑ. මට දැන් කේන්ද යන්නේ නෑ. කාටද? මං නම් ආදරේ ඉන්නවා මේ විදිහට ඉන්නවා. ඒක නම් කිසි අඩුවක් නෑ. ඒ කියන්නේ මොකද කරලා තියෙන්නේ? ගහේ උඩින් අතු ටික කපලා. කපලා දැන් ඉන්නවා ලොක්කා වගේ. ආඳුරනේ එක කොලයක් කන්නේ ඔක්කොම සුද්ධ කරලා ඉන්නේ. ගහ තියෙනවා මුල් හොඳට අල්ලලා තියෙන්නේ. ඕකට පොහොර වැටිච්ච ගම මොකද වෙන්නේ? ওই නැති කාමයේයි නැති දේශයේයි ඔය ඔක්කොම හොඳට දලු දාලා එනවා ලස්සනට වෙලාවට. දැන් දාන්න නැතුව ඉන්නවා වාගෙන. ඕක හරියන ක්‍රමයක් නෙවෙයි. එහෙනම් ඉතින් මේක දුන්නේ අවුරුදු තුනේ පොඩි එකා තනාගමි වෙලා ඉන්නේ. මොකද ඒකට කාමයේ ඉන්නේ. නේද දැකලා තියෙනවා? එහෙමන්නේ. එහෙනම් ඒක තනාගමි වෙලා ඉන්නේ. එහෙම හොයන්න බෑ. මූලයේ හොයල ඉවරලා ඒකට බෙහෙත් දෙන්න දිගටම. ඒකයි කියන්නේ මේක නවත්තන්න එපා කියලා මේ වැඩේ කරලා ඉවර වෙනකම්. විශ්වාස කරන්න එපා. ඒසොට හරි. මූලයට බෙහෙත් දෙන්න පිළිගනි. ඒතර ගහ පෙල්ලෙනවා අනිවාර්යෙන් ඔය ඔක්කොම ආයි කොලෙන්නේ නැහැ කවදාවත්. එතකන් ඔබට මේක නිදාස් වෙන්න බෑ පිළිගනි. හිසගිනි ගත්තේ ඉගිනි නිවන්න ආසේ. මේ කටයුතු කරගෙන යන්න ඕන ඉස්සරහට. වීරේ. ඒතර කවදාකවත් උකටලිකම් ආයේ එන්නේ නැහැ. ආපු පාර ඒ වීරේ එහෙම යනවා ඉස්සරහට. ඒක නවතින්නේ නැහැ. ඇදිරිද හැමෝටම හොඳයි. එතකොට එහෙම කරන්න එහෙම. අපි දන්න ඔය කියන ඔක්කොම කරන්න නැති බව. කමක් නැහැ. අපි ඔබ පාවිච්චි කරනවා. මොනව කරන්නද? අපිට පින් කරගන්න. නිසා පුළුවන් පුළුවන් විදිහට කරගන්න උත්සාහ කරන්න. කරුණාවෙන් ධර්මශාලා ඉදිරිපිටදී හත් එක තුල රැඳී නොසිට පෙරහැර ගමන් ගන්නා මාර්ග දෙපස ඉන්න කියනවා. බුද්ධ පූජාව සඳහා මුතුකුඩ ඇල්ලීමට බලාපොරොත්තු වෙන්න පිරිස කරුණාමේ ස්වාමීන් වහන්සේලාට මුතුකුඩ අල්ලන පිරිසගෙන එම මුතුකුඩ ලබාගෙන හැකිකමනි බැරියර එක අසතර ලයන් යන්න කියලා කියනවා. ස්වාමීන් වහන්සේලාගේ පෙරහැරේ මුතුකුඩ ඇල්ලීමට කැමැති දායක මහතුන් සිටිනම් දේශනාව අවසන් වීමෙන් පසු පාකේක අසල තාරපාරෙහි දකුණු පසින් පොලිමට රැඳී ඉන්න කියලා මතක් කරනවා. කරුණාවෙන් දේශනාව අවසන් වීමෙන් පසු තමන් වාඩි වී සිටින පුටුවත් රැගෙන ධර්මශාලාවෙන් ඉවත් වෙන්න කියලා මතක් කිරීමක් කර. හොඳයි බෙඟුතුනි, එහෙනම් අපි මෙතනින් දේශනාව හමාර කරමු. දාම් දේශනා කිරීම තුලින් දාම් ශ්‍රවණය කිරීම තුලින් මේ කරගන්න දෙන අවසීලම පුණ්‍ය ගංගා කුසල ගංගා පල්මුකට මම සිරි දනාලට මාර්ගින් ධර්මයෙන් අනුශාසනා කරනවා. ගුරු දෙවියන් වහන්සේතුරු සීලොම ස්වාමීන් වහන්සේ හැම කෙනාට මේ පින් අනුමෝදා වේවා. අනගාරි ගණගාරික පින්වත් හැම කෙනාටත් මේ ආරාමයේ අසුරු නිසුරු කරගෙන මග වඩන්නව සිරි දනාටත් ලෝකයේ කොහෙත වෙන මග වඩන්නව සිරි දනාට මේ පින් අනුමෝදන් වේවා. යගේම ඔබගේ මෞදිවා පිහිට මිත්‍ර ඥාති හැම කෙනාට මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීම තුලින් ඒ සිරි දනාම දස කුසලයේ මිදෙත්වා, දස කුසලයේ වඩත්වා, දස පුණ්‍ය ක්‍රියාම කරත්වා, නිවිසනසීනී බාහන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කාර්ය දෙල පින් අනුමෝදන්. ඒ වගේම පින්තුනි සම්බුද්ධ දේශනේ ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කරන්නා වූ සක්දේන්දු ඇතුළු සියලු පරිවාර සේනා පිරිස, චාතුම් මහරජාගේ දිවි ලෝකයේ වැඩ වාසය කරන දුතරාෂ්ට්‍ර විරුඩු විරුපක්ෂ වෛශ්‍රණිකයන්ව සතරවරන්දී මහරජුරු සායගේ පරිවාර සේනා පිරිස, ඒ වගේම පොළොතලෙමට අකට දබවල දක්වා වැඩ වාසය කරන සීරම සම්මෙත් දෘෂ්ටි දේවසමෙන් වහන්සේලා ශ්‍රී විෂ්ණු කතරගම සමන්පත්ති දරිමුණ්ඩ අයිනායක ගම්බර බණ්ඩාර අධිනවන අනන්කොතුලි පිනිසින සීරම දේවසමෙන් වහන්සේලා අධි සිරු දිනාට මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීම සුණගේ දෙවියන්ගේ දේවානුභාවයේ ඊරදී බලයේ තේජස පටි බාණ ඥානීය තව තවත් වඩා වර්ධනය වේවා. දස කුසලයේ මි දේවා, දස කුසලයේ වඩත්වා, දස පුණ්‍ය ක්‍රියාම කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කාර්යය දෙල පින් අනුමෝදන්. එවගේ ප්‍රති අනුවික කල්පය පුරාවට භාෂා සම්බන්ධන මලගියව ඥාති විත්‍රාදී මෞපිදම අපි පිරිසක් ඉන්නවනම් සසර ගරුදුර සහ සම්බන්ධලා ඔබ පිළිගන්න බලාගෙන සිටින අමුණු සාදී යම් පිරිසක් ඉන්නවනම් හැම කෙනාම සිහිපත් කරගෙන මේ කරගෙන දෙන සීල පුණ්‍ය කුසල ශක්තිය කෙරෙහි වීදී පැතිරි පිහිටත්වා ඒ පින් වීදී පැතිරි පිහිටි මුතුනේ ඒ දුගති ගාම වේලා ඉන්නවනේ තැඟුණින් අතහැරලා මිතර සම්දිර සුගතිය ලබත්වා දස කුසලී මිදෙත්වා දස කුසලී වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිවිසනසීනි බාහන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කාර්ය දෙල පින් අනුමෝදක කරන්. ඒ වගේම සිහිපත් කරගන්න පිළිගනි මේ කරගන්න සීල පුණ්‍ය කුසල සත්ත්වගේ මහානුභාවයෙන් මේ හිමල්න මත නැවත වරක් ලක්ෂ ගණන් අරියතුන් වහන්සේලා පහළ වෙත්වා කියලා විතර සාදු කාර්ය දෙල අධිෂ්ඨාන කරන්න. අවසාන වශයෙන් සිහිපත් කරන්න මේ කරගන්න තුරු සීල පුණ්‍ය කුසල සත්ත්වගේ මහානුභාවය ඔබ අපසර දිනාටම මේ ජීවිතය තුළදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන සීපෙමනවත් දල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහනිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා විතර සාදු කාර්ය දෙල අධිෂ්ඨාන කරන්න. සෑම සිරුරාණ මෙහපතක් වේවා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බහත්වන්තරායෝ සුඛී දීඝායිකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සත්‍ති භවන්තුතේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛං බලಂತಿ. නිබ්බාන වෙත්වා.